नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सदहं पौर बुद्ध संचिते मगि अमासिसिलनं දහම් පාසල් ඇදුරු වර්ණ සඳහා පවත්වාගෙන එන මේ අභිධර්ම පාඨමාලාවේ අදත් එක් දිනයක් මේ අපි සූදානම් වෙන්නේ මම නිතරම මතක් කරනවා මේ අභිධර්මය කියලා කියන්නේ අපි හැමෝටම ටිකක් නුපුරුදු නුහුරු විෂයක් ඒ වගේ තියෙන වචන අර්ථ එහෙම ටිකක් අහලා නැති නිසා මේවා ධාරණය වෙනවා ඉතාමත් අඩුයි. ඒ නිසා මේවා ධාරණය කරගන්න නම් මේ පරිශීලනය වැඩි කරන්න ඕනේ. භාවිතය බහුලීකත කිරීම වැඩි කරාම ඒක අපිට ඒ අමාරු තැන් ප්‍රකට වෙලා ඒක අපිට පහසුවෙන් තේරෙන විෂයක් බවට පත් වෙනවා. එවගේම මම මුල් දවසෙත් මතක් කරා මේ අභිධර්මයේ කියන එක අපි තවත් විෂයක් වශයෙන් නොව අපේ ජීවිතයේ තුල තියෙන යථාර්ථයක් වශයෙන් මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕනේ. තේරුම් ගන්න උත්සාහවත් වෙන්නත් ඕනේ එහෙම. එහෙම නැතුව අපි තවත් අභිධර්මයේ දන්න කෙනෙක් නිර්මාණය කරගන්න නෙවෙයි අපි මේ උත්සාහ කරන්නේ. මේ කතා කරන හැම දහම් කරුණක්ම අපිට නොපෙනෙන අපිට අදාළ නොවුණු අපි මේ වෙනත් සත්ව ලෝකික හෝ මිනිසයන්ට හෝ එහෙම නැත්නම් වෙනත් බුදුරජාණන් වහන්සේ විසින් මවලා පෙන්නපු දෙයක් නෙවෙයි. මේක අප හැමතෙම අපේ ජීවිතය තුළ ජීවත් වෙනකොට ඇති වෙන ක්‍රියාධර්මය අපිට නොපෙනෙන යථාර්ථය තමයි මේ අභිධර්මයේ තුලින් පෙන්වන්නේ. අපි හැමෝම මේ බුදු කෙනෙකුගෙන් ධර්මය අහන්න පෙර මේ යථාර්ථය කිසි කලක අහලා නැහැ. මේ යථාර්ථය අපේ ජීවිතයේ තුල නිරන්තරයෙන් සිදු වුණා. ඒ වෙනුවට ඒක නොදන්නාකම නිසා අපි මේ සම්මුතියක අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයක් තමයි අද අපිට මතුවෙලා ප්‍රකට වෙලා දැනගෙන ඉන්නේ. ඒ නිසා අපි හුරු කරගත්තු ලෝකය මේ සංස්කාර ටික තාම ප්‍රබල පුරුදු වෙලා තියෙන අනන්ත ජාති සංසාරේ මේ සත්වයා යම් දවසක පහළ වුණා. එදා පටන් මේ දක්වා ජීවිතේ වැඩි කාලයක් හුරු කරේම මේ බොරුව මුලාව අවිද්‍යාව තමයි හුරු කරේ. ඒ නිසා ඒක අයින් කරගන්නවා කියන එක එතරම්ම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ නමකට පමණයි පුළුවන් වෙන්නේ ඒ වැහිලා තියෙන යථාර්ථය මතු කරගන්න. ඒ සඳහා බුදු කෙනෙකුට අති දීර්ඝ කාල සුදුසුකම් සපුරාලන්න සිද්ධ වුණා. ඒව තමයි අපි පාරමිතා කියලා කතා කරන්නේ. සාමාන්‍ය ප්‍රඥාවකින් මේ මෝඩකම ගලවන්න බෑ. ඒ සඳහා දාන සීල නෙක්ඛම්මාදී වශයෙන් ඉතාම ඉහළ මට්ටමේ උත්කෘෂ්ඨ මට්ටමේ ජීවිත පරිත්‍යාගයේ ගුණධර්ම පුරලා තමයි මේ වැහිලා තියෙන මාවත මතු කරගෙන තියෙන්නේ. ඉතින් අන්නේ වැහිලා තියෙන මාවත වෙන මොකවත් නෙවෙයි අපේ ජීවිතවල තියෙනම එදිනෙදා අපිට සිදුවන දකින අහන දැනෙන දැනගන්න සිද්ධි ධාමයන් තුල තියෙන සිද්ධියක් තමයි මේ අභිධර්මයේ මතු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න ධර්මයට අනුව හිතන්න පුරුදුනොත් පින්නතුනේ ඒ ධර්මානුකූල ජීවත් වෙනවා කියලා අපි කියනවා. අන්න එදාට තමයි අපේ ජීවිතේ කුසලය ගොඩනැගෙන්න පටන් ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජීවත් වෙන්න ක්‍රමයක් මිසක තවත් දැනගන්න දැනුමක් එක් කරන්න නෙවෙයි මේ ධර්මය අපට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. එනිසා මේ ධර්මයේ තුලින් අපේ ජීවත් වෙන ක්‍රමයම වෙනස් කරගන්න ඕනේ. අපි හිතන සිතුවිලි ස්වභාවයෙන්ම අපි කල්පනා කරන ස්වභාවයෙන්ම වෙනස් කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක අපිට මේ අහල විතරක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මනාව පුහුණුවකින් ප්‍රායෝගික පුහුණුවකින්මයි ඒක අපිට අනිත් පැත්තට හුරු කරගන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්ද භූමි කියලා සූත්‍රයක කැලේ ඉන්න තිරිසංගත වල් අලියෙක් වල් ඇතෙක් කැලෑවට හුරු වෙච්චි ඒ ඇතෙක් හස්ති දමකෙක් විසින් දමනය කරන ආකාරය පෙන්නනවා ඒ දන්ද භූමි සූත්‍රයේ. ඔබට ඒ ත්‍රිපිටක පොත්පත් තියෙන අයට බලන්න පුළුවන් මජ්ඣිම නිකායේ තුන්වෙනි පොතේ තියෙන සූත්‍රයක් දන්ද භූමි සූත්‍රයේ කියන. ඒකේ කොහොමද අර කැලෑ ගති තිරිසන් ගති කෙලෙස් තියෙන මේ තිරිසන් සතා මනුස්සයන්ට සුදුසු ආකාරයෙන් මනුස්සයන්ගේ වැඩට සුදුසු ආකාරයෙන් දමනය කරන්නේ කොහොමද කියන එක අනේ දන්ද භූමි සූත්‍රයේ පෙන්වනවා. ඒක උපමා කරගෙන අපිට මේ කෙලෙසිලා තියෙන මුලා වෙලා තියෙන හිත ඒ අනුසාරයෙන් දමනය කරන වැඩපිළිවෙලක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. තෝණේකේ පෙන්වන කාරණාවක් තමයි ඒ හස්තිය හෝ එහෙම නැත්නම් අස්සේකෝ දමණය කරනකොට ඒ සතාට නුපුරුදු දෙයක් කරනකොට ඒ කියන්නේ කැලෑ කොළ කාල නිදැල්ලේ ඔහේ ඉන්නකොට ඒ සතාගේ කිසිම තිරිසංගත ගතියක් පේන්නේ නැහැ. නමුත් ඒ සතා ටැඹක හෝ බඳින්ද හැදුවොත් එහෙම නැත්නම් මොනවා හරි වැඩකට එක්ක පිටේ නැගලා යන්න හරි මොනවා හරි දෙයකට අපි උත්සාහ කරොත් අන්න ඒ සතාගේ තිරිසන් ගති කුලප්පු ගති දැඟලිලි පහළ වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ තමන්ට යෝග්‍ය ආකාරයෙන් මේ සතාව දමනය කරන්න නම් ඒ සතාට ඒ ක්‍රියාකාරකම් නැවත නැවත කිරීමේ නිතර නිතර කිරීමේ සකසා කිරීමේ නැවත නැවත කරන්න කරන්න නිතර නිතර කරන්න කරන්න අන්නර තිරි සංගති නැති වෙලා මනුස්සයන්ට යෝග්‍ය ආකාරයෙන් අර සතා දමනය වෙනවා. ඉතින් ඒ විදිහට ඉතාමත් කීකරු ආකාරයට ඒ තිරිසන් සත්තු දමනය කරනවා. ඉතින් අන්න එහෙම ඒ දමනය කරන්නේ නිතර නිතර කරලා නැවත නැවත කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රවල තියෙනවා මේ කරණීය මෙත්ත සූත්‍රේ මෙත්ත සූත්‍රේ වගේ මෙත්ත සූත්‍රේ වගේ පෙන්වන භාවිතා බහුලී කතා යානි කතා වර්තු කතා අනුතිතා පරිචිතාය සුසමාරද්ධාය කියලා. භාවිතා කිරීමෙන් බහුලී කත කිරීමෙන් නැවත නැවත කිරීමෙන් නිතර කිරීමෙන් අන්න ඒ නුපුරුදු දේ පුරුදු භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ අහගත්තු ධාම ඒ විදිහට ජීවිතයේ ජීවත් වෙනකොට ප්‍රායෝගිකව යොදා ගන්න. ඉතින් එහෙම ප්‍රායෝගිකව යොදා ගන්න ගමන් ගුරුවරුන් ඇසුරු කරමින් උපදෙස් අහමින් මේ ධර්මයක් ඒ එක්කම ටික ටික ගලපනකොට මේ දෙක එකට වෙනවා. ජීවත් වීම ධර්මානුකූලව ජීවත් වීම කියන එක එකට සම්බන්ධ වෙනවා. අන්න එදාට තමයි අපි ධර්ම රසයක් ලබන්නේ. ධර්මයේ ප්‍රයෝජනයක් ගන්න. හොඳ එහෙනම් අපි අද කතා කරන්න පටන් ගමු ඒ අපේ අදාළ මාතෘකාව පිළිබඳව. ඒ නිසා හැම දිනම බොහෝ වමනාවෙන් සිහිවත්ව තමන්ගේ ජීවිතයට මේවා ගලපවා ගනිමින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපි කතා කරගෙන ආවේ කාමාවචර සිත් 54 පිළිබඳව. ඔබට පත්‍රිකාවක් ලැබිලා තියෙනවා. මේ පත්‍රිකාවේ සටහන් කරලා තියෙනවා ඒ කාමාවචර සිත් සියල්ලම ගොනුගත කරලා තියෙනවා. ඉතාමත් කෙටියෙන් සංසිප්තව. ඕකට අනුව තමයි අපි ඒ කාමාවචර සිත් ටික විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කතා කරගෙන ආව අකුසල් සිත් 12 කතා කරලා ඊළඟට අපි කතා කරේ අහේතුක සිත් 18ක් තියෙනවා. ඒ අහේතුක සිත් 18ෙන් අහේතුක විපාක සිත් 15 පිළිබඳව තමයි කතා කරගෙන ආවේ. ඒකෙන් කුසල විපාක සිත් 8කුත් අකුසල විපාක සිත් 7කුත් වශයෙන් අපි කතා කර 15 පිළිබඳව. එතකොට ඒ 15 අපි ගිය සැරේ කතා කරා. එතකොට ඔය කියන අකුසල විපාක, කුසල විපාක, අහේතුක සිත් අපේ ජීවිතයේ නිතර අපේ ජීවිතයට සම්බන්ධ වෙන සිත් කොටසක්. නමුත් මේවා පිළිබඳව අපි නොනින් දන්නේ නැහැ. මේවා සිද්ධ වුණත් මේ වගේ අහේතුක භාවය නිසා මේ සිත් පිළිබඳව අපිට දැනුමක් ගොඩනැගිලා නැහැ. නමුත් මේ හිත් ගිය සැරේ මම මතක් කරා ඉතාම පිරිසුදු සිත් කොටසක්. මේ වගේ කෙලෙස්, කර්ම, අකුසල විපාක දීමේ ශක්තිය ඒවා මේ සිත් තුළ නැහැ. මේවා ඉතාම පිරිසුදු සිත්. මේ හැම සිතක්ම අතීතයේ අරමුණු කරන, අනාගතයේ අරමුණු කරන, පඤ්ඤාප්ති අරමුණු කරන සිත් නෙමෙයි. මේ ඔක්කොම පරමාර්ථ ධර්මයන්. ඒ කියන්නේ අරමුණක ඇති හැටියෙම දැනගන්න සිත් කොටසක් තමයි ඔය අහේතුක විපාක සිත් කියලා කියන්නේ. ඔය සිත් පුතග්ජනයන්ට, රහතන් වහන්සේලාට, බුදුවරුන්ට හැමෝටම සාධාරණ සිත් කොටසක්. රහත් උනත් ඔය සිත් ටික ඔය විදිහටම උපදිනවා. පුතග්ජන අයටත් ඔය විදිහටම උපදිනවා. කාටත්, තිරිසංගත සත්වයන්ටත් කාටත් ඔය සිත් ටික ඔය කියන ආකාරයේ වෙනසක් නැතුව උපදිනවා. ඔය සිත් වෙනස් වෙන්නේ ඔය සිත් අපි කියමුකෝ පළමු හිත ගත්තාම කුසල විපාක හෝ අකුසල විපාක චක්කු විඥාන සිත. ඒ චක්කු විඥාන සිතෙන් සමයේ අපි කතා කරේ අපිට මේ පෙනීම සිද්ධ කරලා දෙන්නේ. අපි රූපයක් දැකීම වශයෙන් අපි යමක් දකිනකොට ඒ දැකීම කෙනෙක් පුද්ගලයෙක් කරනව නෙවෙයි, ඔන්න ඔය චක්කු ප්‍රසාදය තුල පහළ වෙන චක්කු විඥානයේ නැමැති හිත ඉපදුනාම තමයි අපිට යමක් පේනවා කියලා කියන්නේ. ඒක අපි ගිය සැරේ ඇස කියන්නේ මොකද්ද, ඒකට ගැටෙන රූප ආයතනය කියන්නේ මොකද්ද, ඒ හිත උපදින ආකාරය කොහොමද කියන එක පිළිබඳව ඉතාම විස්තර සහිතව අපි කතා කරා. මේ පින්වත් දේව මතකයි. එතකොට ඒ අලුත් අරමුණක් අරගෙන චිත්ත සංතානයක උපදින චිත්ත වීතියක් කියලා කිව්වොත්, චිත්ත වීතියක උපදින දැකීම සිද්ධ කරන පළවෙනි හිත තමයි ඕක. එතකොට ඕකේ කුසල් අකුසල් නැහැ. ඒ හොඳ නරක වෙන් කරලා දැනගැනීමේ සත්‍යයක් නැහැ. ඕකේ පරමාර්ථ පිරිසුදු ඇත්තම සත්‍යමයි අරමුණු කරන්නේ. ඊට පස්සේ කුසල් අකුසල් වශයෙන් උපදින සිත් වලින් ඔතන ඇත්ත, ඔය අපිට පෙනෙන දේ ඇත්ත නොදකින නිසාම අපිට අවිද්‍යාව මුල් වෙලා ඕක වසාගෙන කුසල් අකුසල් වශයෙන් වැරදි විදිහට අරමුණ පෙන්වමින් උපදිනවා. උදාහරණයක් වශයෙන් අපි කියවොත් අපේ ඇස් හමුවට මිනිස්සෙකුගේ රූපයක් පේනකොට මේ චක්කු විඥාන හිතෙන් ඒ රූපය දකින්නේ අරමුණු කරන්නේ වර්ණ රූපයක් හැටියට. ඒ චක්කු විඥාන හිතෙන් දැනගන්නේ නැහැ මේ ස්ත්‍රියක්ගේ, පුරුෂයෙක්ගේ, මිනිස්සෙක්ගේ, අහවලාය මේ කියලා එහෙම දැනගැනීමක් නැහැ. පොදු හැඩ සටහන, වර්ණ සටහන වශයෙන් පෙනීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඇත්තටම අපි ඇහැට ගැටුනේ ඒ ඉදිරියෙන් තියෙන වර්ණ සටහන පමණ. ඒ වර්ණ සටහන අරමුණු කරමින්මයි චක්කු විඥාන හිත ඉපදුනේ. ඒ චක්විඥාණයට අරමුණු වුනේ වර්ණ සටහනක් ය එහෙම නැත්නම් චක්කු ප්‍රසාදයට ගැනුනේ බාහිර තියෙන සත්ත්ව පුද්ගල නොවුණු සතර මහා ධාතුවෙන් නිසා උපදිච්ච වර්ණ රූපයක් ය කියන දැනුම නොදන්නාකම නිසා ඊළඟට අපට උපදින කුසල් අකුසල් සිත් වලින් ඒ ඉදිරියෙන් තියෙන එක වරදවා ගන්න. එක්කු මනුස්සේ හා අහවලා ස්ත්‍රිය පුරුසේ තිරිසං සතාය අහවල් දේය ගෙවල් දොරවල් ආදී වශයෙන් අපි මුලා වෙලා ගන්නේ ඔන්නෝය ඇහැට පේන චක්කු විඥාණයෙන් ගත්තු වර්ණ සටහනට තමයි මුලා වෙන්නේ. අපි එතකොට ගිය සැරේ කතා කරා අපි මනුස්සේ කියලා පේන දේ විමසුමකට ලක් කරොත් එයාට හම්බෙන්නේ වර්ණ සටහනක් පමණයි. තවත් ඇතුළට බැලුවොත් හම්බෙනවා එයාට මේ වර්ණ සටහනක වර්ණ සටහන ඇසුරු කරගෙන පවතින සතර මහා ධාතු රූප ගොඩක් හම්බෙනවා එයාට. ඉතින් මෙන්න මේ වගේ ඔය විභාග සිත් වලින් ඒ කියපු වර්ණ සටහන පමණමයි ගන්න. සෝත විඥාන සබ්දය ඇහිම වශයෙන් උපදින කුසල විපාක හෝ අකුසල විපාක සිද්දොලින් පිරිසුදු වර්තමාන සබ්දය ඇහිම වශයෙන් විතරමයි උපදින්නේ. ඒ සබ්දය කෙරෙහි අපි මිනිස්සේ කතා කරා ස්ත්‍රියකගේ හඬක් තිරිසන් සතෙකුගේ හඬක් අපිට බැනලා දොස් කිව්වා කියලා අපි ඒවා ගන්නේ දෙවනුව උපදින කුසල් අකුසල් සිත්තුලින් බව අපි ගියවර දේශනාවලදී කතා කරා. ඉතින් ඒ නිසා අපි යම් කිසි කෙනෙක් භාවනා කරනවා. ඒ භාවනාවේදී අපි දකින අහන දේවල් තුළ ඒ කියන්නේ අපිට ලෝකේ පේන්නේ මිනිස්සයෝ ස්ත්‍රී පුරුෂයන් ගෙවල් දොරවල් වශයෙන් පේන දේ තුළ ඒ අරමුණු නුවණින් අල්ලාගෙන අන්න ඔය චක්කු විඥාණයට අරමුණු වෙච්චි සෝත විඥාණයට ගාහන විඥාණයට ජීවහ විඥාණයට ආදී ඔය විපාක සිත් වලට ඔය කියපු අ හේතුක විපාක සිත් වලට අරමුණු වෙච්චි ඔන්න ඔය අරමුණු වල යථාර්ථය දකින්න තමයි මේ විපස්සනා වේදී අපි උත්සාහවත් වෙන්නේ. අපි ඒක තවත් ඉදිරියට කතා කරමු. එතකොට ඔතනදී අපි මුලින් කතා කරපු සිත් වලින් දැනගන්න තියෙන්නේ ඔය කතා කරපු විපාක සිත් වලට මුලාව නැහැ. පිරිසුදු යථාර්ථයේ තියෙන දෙමයි අරමුණේ. පරමාර්ථ දෙය. තියෙන දේ කියනකොට ඔබ ගන්න එපා මේ නিত্য දේවල් කියලා. අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙන නමුත් පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් විද්‍යාමාන වූ ධර්ම තමයි ඔන්න ඔය විපාක සිත්වලට අරමුණ වෙන්නේ. ඉතින් ඒ වගේ අපිට තව ඔය පිළිබඳව යම් ගැටලු තියෙනවා නම් ඔබට මේ දේශනාව අවසානයේ පැය භාගයක් විතර දෙනවා. ඔබට කේසරෙත් ඇතැම් අය අවශ්‍ය ගැටළු ලියලා පොඩි චිට් එකක් වගේ වුණා කතා කරන්න අපහසු එතනින් අහන්න බැරි ඇට ඒ වගේ වුණත් හොඳයි. දැන් පින්වතුනි අපිට අද කතා කරන්න තියෙන්නේ ඒ අ හේතුක විපාක සිත් 15 කතා කරලා ඊළඟට තව තියෙනවා අ හේතුක ක්‍රියා සිත් 3ක් අ හේතුක ක්‍රියා සිත් 3ක් පිළිබඳව කතා කරන්න තියෙනවා. ඒතනින් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. මේ පත්‍රිකාවේ බලාගන්න එක ඇති. ඔව් අ හේතුක ක්‍රියාසිත් 3. ඒ අ හේතුක සිත් 18මයි තියෙන්නේ අ හේතුක ක්‍රියාසිත් 3. ඒකේ අපි සිත් 3 ඉස්සෙල්ලා කෙටින් මතක සාකච්ඡා කරමු. පළවෙනි හිත තමයි උපේක්ෂා සහගත පංචද්වාරා වර්ජන සිත. දෙවනි හිත තමයි උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජන සිත. තුන්වෙනි එක සෝමනස්ස සහගත හසිතෝපාද හිත. එතකොට පළවෙනි සිත ගත්තාම උපේක්ෂාසගත පංචද්වාරාවර්ජන සිත. එකේ සඳහන් වෙලා තියෙනවා මෙදහත් වේදනාව සහිත පංචද්වාරයෙන් ගන්නා අරමුණ වලට සිත් පරම්පරාව යොමු කරන සිත කියන වශයෙන් තමයි ඒකේ සිංහල අර්ථය. උපේක්ෂාසගත පංචද්වාරාවර්ජන සිත කියලා කියනවා. දෙවනි හිත උපේක්ෂාසගත මනෝද්වාරාවර්ජන සිත. එතන උපේක්ෂාසහගත කියන එක තමයි මෙදහත් වේදනාව සහිත කියලා සඳහන් කරලා තියෙන්නේ. මෙදහත් වේදනා සහිත මනෝද්වාරයෙන් ගන්නා අරමුණු වලට සිත් පරම්පරාව යොමු කරවන හිත කියන අර්ථයෙන් තමයි උපේක්ෂාසහගත මනෝද්වාරාවර්ජන හිත කියලා කියන්නේ. තුන්වෙනි එක සෝමනස්සහගත හසිතුප්පාදය සැප වේදනා සහිත සිනහ පහල කරන සිත කියලා තියෙනවා. එතකොට අපි පළවෙනි හිත පිළිබඳව අපි කතා කරමු. ඒ ඉස්සෙල්ලා පොතේ මේ අහේතුක ක්‍රියාසික් කියලා කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. අහේතුක කියන එක මුලින් මම කතා කර අර අහේතුක විපාක සිත් පිළිබඳව කතා කරනකොට හේතු කියලා මේ ශාසනයේ කොටසක් අපි කතා කරා. ලෝභ දේශ මෝහ හා අලෝභ අදේශ අමෝහ කියලා. හිතක් බලවත් වෙන්න කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් බලවත් වෙන්න ප්‍රධාන වෙන මුල්ලන කාරණාවලට හේතු කියලා කතා කරා. අන්න ඒ කියන හේතු කිසිවක් නොයෙදෙන නිසා අහේතුක කියලා කියලා අපි ඒක පිළිබඳව කතා කරා. එතකොට මේ සිත් තුනටත් අහේතුක කියලා කියන්නේ ඔන්න ඔය ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන අකුසල හෝ කුසල මූල කිසිවක් නොයෙදෙනවා මේ සිත් තුනේම. ඒ වගේම ඊළඟ වචනයක් සඳහන් වෙන ක්‍රියාසිත ප්‍රියා කියලා. මොන මෙතන ක්‍රියා කියලා කියන්නේ දැන් අපි අකුසල් හෝ කුසල් කියලා කියනවා සිත් වර්ගයක්. ඒ කුසල් අකුසල් කියලා කිව්වේ අනාගතයේදී ඉෂ්ට විපාක හෝ අනිෂ්ට විපාක හෝ ලබා දෙන යම් සිත් කොටසක් තියෙනවා නම් ඒවට අපි කුසල් අකුසල් කියලා කිව්වා. ඊට පස්සේ විපාක සිත් කියලා කොටසක් කතා කරා. ඒ අපි සිද්ධ කරන කුසල් හෝ අකුසල් නිසා ඒ කුසල් අකුසල් කර්ම බවට පත් වෙලා පසු කාලයකදී ඒ කුසල අකුසල සිත්වල බලයෙන් ඒ සිත්වල ශක්තියෙන් නැවත උපද්දවන සිත්වලට තමයි විපාක සිත් කියලා කියන්නේ. එතකොට විපාක සිත් අපි උත්සාහයකින් හිතලා ඇති කරගන්න ඒවා නෙවෙයි. නේද? ඒවා අපි කරපු කුසල කුසල බලයෙන් ඇතිවන දේවල්. එතකොට කුසල කුසල කියන්නේ අපි උත්සාහයෙන් ඇති කරගන්න දේවල්. විපාක සිත් කියලා කියන්නේ ඒ කුසල කුසල බලය නිසා ඇතිවන දේවල්. අන්න ඒවට තමයි අපි මේ කර්ම ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියාසිත කියලා කියන්නේ අන්න ඒ විදිහට කුසල නොවන අකුසල නොවන ඒ වගේම කුසල අකුසල ධර්මයන්ගේ විපාක වශයෙන් නූපදින සිදු නොවන සිත් කොටසක් තියෙනවා. අන්න ඒ වටයින් ක්‍රියා මාත්‍රය යම්කිසි ක්‍රියාවක් පමණක් සිද්ධ කරන නිසා ඒවට ක්‍රියාසිත කියලා කියනවා. එතකොට මේ අපි සිත් පිළිබඳව කතා කරනකොට ඔක්කොම ක්‍රියාසිත 20ක් පිළිබඳව කතා කරනවා. ඒවා අපි ඉදිරියේදී කතා කරනවා. දැනට මේ හැමෝටම පුතග්ජනයන්ටත් උපදින සාධාරණ ක්‍රියාසිත් කොටසක් එක මේ කතා කරන්නේ මේ ක්‍රියාසිත් තුන පිළිබඳව. එතකොට අපි ක්‍රියාසිත් කියලා කිව්වේ මොනවද? කුසල අකුසල නොවන විපාක නොවන ක්‍රියා මාත්‍රයක් පමණ සිදු කරන සිත්වලට ප්‍රයාසිත කියලා කියනවා. එතකොට ඒ සිත් වර්ග කරලා තියෙන්නේම ඒ සිතේ ක්‍රියාවේ නමින්ම තමයි වර්ග කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න අපහසු නැහැ. උපේක්ෂා සහගත පංචද්වාරවර්ජන සිත කියලා සිත නම් කරලා තියෙනවා. එතකොට පංචද්වාරය කියලා කියන්නේ මොකක්ද කියන එක මේ සමහර පින්වතුන් දන්නා ඇති. මේ අපි පන්තිවාරයේ කතා කරා. පංචද්වාරය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඔන්නය පහ. මේවට ద్వාර කියලා කියන්නේ ඇයි? මේවා හරහා තමයි හිතෙන් අරමුණු ගන්න. ඒ නිසා මේවට ద్వාර කියලා කියනවා. හරියට අපි ගෙදරක ඉඳලා දොරටුවේ එළියේ තියෙන දේවල් බලනවා වගේ බාහිර රූප ශබ්ද ආදී අරමුණු මේ ద్వාර හරහා තමයි ගන්න. එතකොට මෙන්න මේ ద్వාර වලට පංචද්වාර කියලා කියනවා. එතකොට මෙතන කියන්නේ පංචද්වාර වර්ජන සිත කියලා. එතකොට මේ හිත දැන් මුලින් කතා කරා අපි චක්ක විඥාන සෝත විඥාන ආදී හිත් පිළිබඳව. මේ සිත් පිළිබඳව විශේෂයක් තිබුණා. එක ద్వාරයක එකවරක් පමණක් උපදින, ඒ වගේම එක જાතියක් පමණක් උපදින සිත් එකක් තමයි අර අපි දෙපස් විඥානේවත් දෙපංච විඥාන කියලා කතා කරේ. එතකොට ඒකේ චක්කු විඥාන හිත ගත්තොත් ඒක චක්කු ප්‍රසාදේ එහෙම නැත්නම් චක්කු ద్వාරයේ පමණමයි උපදින්නේ. වෙන කිසි තැනක උපදින්නේ නැහැ ඒ හිත. නමුත් මේ කියපු පංච ద్వාර වර්ජන හිත කියන එක මේ ద్వාර පහටම අදාළ එකක්. එතකොට දැනගමත් අභිධර්මයේ ඉගෙන ගත්තු අය මේක දන්න ඇති. අපිට අලුත් අරමුණක් හම්බෙනකොට උදාහරණයක් වශයෙන් අපි කියමු ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපි අරමුණක් නොදකින අවස්ථාවක හිත අපි කියමුකෝ භවංගගත වෙලා එහෙම නැත්නම් නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක කියලා. මෙන්න මේ වෙලාවක එහෙම නැත්නම් හිත මනසින් අතීතයේ හෝ අනාගතයේ පිළිබඳව හිත හිතා ඉන්න අවස්ථාවක ඔන්න ඒ චිත්ත සංතානයකට බාහිරින් අරමුණක් මේ ద్వාරයෙන් එකකට ගැටෙනවා. පස් දොරින් එකකට ගැටෙනවා. අපි කියමුකෝ ඇහැට රූපයක් හෝ ශබ්දයක් හෝ ගැටෙනවා. අන්න ගැටුණහම මේ කොයි ద్వාරයටද මේ අරමුණ ගැටුනේ කියලා දැන ගැනීම වශයෙන් හිතක් උපදින්න නම් සිත් පරම්පරාව ඒ අරමුණු ගැටුණු ద్వාරයට යොමු කරන්න වෙනවා. නිකම්ම එකපාරම ගැටුණු ගමන්න හිත ගිහිල්ලා එතන උපදින්නේ නැහැ. මේ සිත් උපදින පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල චිත්ත නියාමයක් වශයෙන් තමයි ඒව සිද්ධ වෙන්නේ. අපි අහලා තියෙනවා නියාම ධර්ම කියලා. ඒවායි නියාම ධර්ම කියන කතාව කරන්නේ මේ ආත්මවාදී සත්ත්ව පුද්ගලභාවයේ අයින් වෙන්න. ඒවත් කෙනෙක් පුද්ගලයේ කරනවා නෙවෙයි, ඒව නියාම ධර්ම. එතකොට චිත්ත නියාම ධර්මයක් තමයි පංචද්වාරයකට ගැටුණු අරමුණ. අපි කියමු රූපයක් දැකීම, සද්දයක් ඇහිම වශයෙන් අපිට උපදින්නට නම් පළමු කොට මෙන්න මේ ద్వාරයට ඒ අරමුණ ගැටුණු ద్వාරයට හිත් පරම්පරාව යොමු කරන හිතක් ඉපදිය යුතුයි. අන්න ඒ අලුත් අරමුණ වෙත හිත් පරම්පරාව යොමු කරන, එහෙම නැත්නම් අපි දැන් නිින්ද ගිහින් හිටපු වෙලාවේ එක පාරම හයියෙන් සද්දයක් ඇහෙනවා. ඒ සද්දයක් ඇහෙනකොට දැන් අපේ ආයතන පහම සවිඥානික වෙලා තියෙන්නේ. නමුත් ඒ ආයතන පහෙන් අරමුණු ගන්නේ නැහැ. දැන් ඔය පහෙන් එකකට අරමුණක් ගැටෙනවා. අන්නේ ගැටුණු අවස්ථාවේ අර මෙතෙක් වෙලා අරමුණු ගනිමින් හිටපු චිත්ත පරම්පරාව බිඳිලා අර අලුත් අරමුණ වෙත හිත් පරම්පරාව යොමු කරවන්නේ මෙන්න මේ සිතින්. ඒ නිසා ඒකට නම දෙනවා පංචද්වාරාවර්ජන සිත. ඒ හිතේම තියෙනවා ඒක ආවර්ජනය කරනවා වගේ, හරියට කොයි ద్వාරයටද අරමුණ ගැටුනේ කියලා විමස යොමු කරන හිත. මං හිතන්නේ ඒක තේරෙන්නේ නැති හැමෝටම. එතකොට එතන උපේක්ෂා සහගත කියලා කිව්වේ මේ අලුත් අරමුණ අරගෙන චිත්ත වීතියක, එහෙම නැත්නම් අලුත් සිත් පරම්පරාවක උපදින පළවෙනිම සිත තමයි මේක. දැන් එතකොට අපිට ඉදිරියේදී කතා කරන මේ චිත්ත වීති කියලා කොටසක්, ඒකදී ඔබට පහසුවෙන් ඒවා දැනගන්න ලැබෙයි. මේ අපි අරමුණක් දැනගන්නකොට, දකින්නකොට, අහනකොට සිත් තේලියක් ගිහිල්ලා තමයි ඒ අපි අරමුණ හඳුනගන්නේ. අපි දැන් එකපාරම නිකන් අහනවා දකින්නවා වගේ කටයුතු කරාට අපට නොපෙනෙන ක්‍රියාධර්මයක් ඇතුළත සිද්ධ වෙනවා. එතකොට මේ පංචද්වාරාවර්ජන සිත කියලා කියන්නේ ඇහැට නම් වර්ණ රූපයක් ගැටුනේ, ඒ වර්ණ රූපය පළමු වරට අරමුණු කරමින් උපදින සිත තමයි පංචද්වාරාවර්ජන සිත. ඒ හිතේ කෘත්‍ය තමයි අර මෙතෙක් සිත් පරම්පරාව බිඳිලා අලුත් අරමුණ ගන්න සිත් පරම්පරාව යොමු කිරීමේ සිත. මේකට තව වචනයක් කියනවා මානසිකාරය කියලා කියනවා. මානසිකාරය කියලා ඒ කියන්නේ දැන් අපිට උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ එකවරම මේ අපේ ආයතන වලින් දෙක තුනකට එකවර අරමුණු ගැටෙනවා. ශබ්දයකුත් ඇහෙනවා, වර්ණයකුත් පේනවා, ගන්ධයකුත් දැනෙනවා, කයටත් ගැටෙනවා කියලා. දැන් මේ එකවර අරමුණු හතර පහක් ගැටුණා. මේ ඔක්කොම එකට උපදින්න කිව්වොත් මේ හිත මහා කිසිම වැඩකට නැති එකක් වෙනවා. අවුල් ජාලාවක් වෙනවා. ඒ නිසා එකවරකට ගන්න එක අරමුණයි. අන්න ඒ නිසා අපි අහන්න හෝ දකින්න හෝ කැමති, ඒ කැමති ඒ චේතනාව අනුව තමයි හිත උපදින්නේ. ඒ නිසා කනට ශබ්ද කොච්චර ගැටුණත් අපේ අදහස තියෙන රූපය දැකීමට නම් ඒ කර්මණු කරමින් තමයි සිත් උපදින්නේ. ඉතින් ඒ විදිහට මේ පංචද්වාරාවර්ජන සිත කියලා කියන්නේ ඒ අදාළ අරමුණ ගැනීමට ద్వාරයට යොමු කරන සිත. එතකොට මේකින් කරන්නේ ක්‍රියාවක් පමණයි. මේ අරමුණින් මේ සිතෙන් පින්වතුනි තවම ඇහැටනම් ගැටුනේ මේ හිත රූපය දැකීම වශයෙන් උපදින හිතක් නෙවෙයි. ශබ්දයක් නම් ගැටුනේ කනට, මේ හිතෙන් ශබ්දය ඇහිම කරනවා නෙවෙයි. සබ්දේ ඇහිම කරන්නේ මොන සිතෙන්ද? මොන හිතෙන්ද? සෝත විඥානේ හිතෙන්. ඒ සෝත විඥාණයට සබ්දය අරමුණු කරන්ද හිත පරම්පරාව යොමු කරේ මෙන්න මේ පංචද්වාරාවර්ජන සිත. එතකොට ඒ හිතෙන් කරපු කෘත්‍ය අර සබ්ද අරමුණම අරගෙන අරමුණු කරලා මේ සෝත විඥාණයට සම්පටිච්චන සම්තිරණාදී සිත්වලට ඒ ශබ්දය අරමුණු කිරීම සඳහා හිත් පරපුර යොමු කරපු එක විතරයි. එතකොට ඒ හිතෙන් ශබ්දය හොයේ නැහැ. ඒ හිතෙන් ඒ ශබ්දය මොකද්ද කියලා හැඳුනේ නැහැ. බුදු ක්‍රියා මාත්‍රයක් පමණයි සිත්ත කරන්නේ. එතකොට ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා. එතකොට මේ හිතේ අරමුණක් වර්තමාන අරමුණ, අතීත අරමුණක් නෙවෙයි, අනාගත අරමුණක් නෙවෙයි. ඒ කියන්නේ අපි දැකපු එකක් ගන්නවා නෙවෙයි මේ හිත. දකින්න තියෙන එකක් ගන්නවත් නෙවෙයි. වර්තමානයේ මේ ආයතනයට ගැටිච්චි ඇත්තා වූම අරමුණක් ගන්න. අපි තවත් උදාහරණයක් මේක නිරවුල් කරලා පැහැදිලි කරමු. ඔබට දැන් මේ ඉදිරියේ තියෙන බෝතලේ හරි කෝපේ හරි ගැටෙනවා කියලා කියන්නේ. එතකොට මේ ගැටෙනකොට මේ හිතෙන් කෝපය දැන ගැනීම වශයෙන් හිත උපදින්නේ නැහැ. කෝපය කියලා අරමුණු කරොත් ඒක මොකද්ද? පඤ්ඤාතිය නේ මෙතන තියෙන වර්ණය අරමුණු කරොත් අන්න ඒක පරමාර්ථ ධර්මයක්. එතකොට පරමාර්ථ වූ ඒ වර්ණ සටහනම අරමුණු කරනවා. නමුත් මේ හිතෙන් ඒ වර්ණය දැනගන්නවා නෙවෙයි, වර්ණය දැන ගැනීමට ඉඩ අවකාශ සලසා දෙනවා. මම හිතන්නේ පැහැදිලි වෙනවා කියනකොටම. ඊළඟට දෙවනි හිත තියෙන්නේ උපේක්ෂාසහගත මනෝද්වාරාවර්ජන සිත. මනෝද්වාරය දැන් පංචද්වාරය කියලා අපි කතා කරා. දැන් මනෝද්වාරය කියලා කියන්නේ පංචද්ව ඇහැ කන නාසය දිව ශරීරය කියන දේවල් වලින් තොරව හිතට අරමුණක් ගන්නකොට, හිතෙන් අරමුණක් ගන්න එක්ක අතීත අරමුණක් වෙන්න පුළුවන්, අනාගත අරමුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දැකපු අහපු දැනගත්තු දෙයක් නැවත සිහි කරනවා වෙන්න පුළුවන්, ඒ පිළිබඳව හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දැකපු දෙයක් පිළිබඳව කුසල් අකුසල් වශයෙන් අපි සිත් ඇති කරගන්නවා වෙන්න පුළුවන්. මේ කොමන ආකාරයෙන් හෝ සිතක් ඇති කරගන්නකොට ඒ සිත් උපදින්නේ මනෝද්වාරයේ අසුර කරගෙන. එතකොට මේ මනෝද්වාරය කියලා කිව්වේ කොතෙන්ද කියනකොට මනස. මොන මනසද? භවංග සිත් පරම්පරාවට තමයි මනෝද්වාරය කියලා කියන්නේ. එතකොට ඒ අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ අරමුණක් මනෝද්වාරයට ගැටෙනවා කියලා කියන්නේ මෙන්න මේ භවංග සිත් පරම්පරාවට දැනෙනවා. අරමුණ ඒ විදිහට කර්ම ප්‍රත්‍යයෙන් හෝ මේ පංචද්වාරයේ අසුරෙන් හෝ අරමුණක් ඒ විදිහට හිතට දැනෙනකොට මනෝ විඥානේ ඒ අරමුණ දැනගන්න නම් අන්න අර භවංග සිත් පරම්පරාව මිදිලා අලුත් අරමුණ වෙත සිත් පරම්පරාව යොමු වෙන්න ඕන. එතකොට මේ මනෝද්වාරාවර්ජන සිත කියලා කියන්නේ අන්න ඒ අතීත අනාගත හෝ වර්තමාන හෝ කුසල් අකුසල් වශයෙන් හෝ අරමුණක් ගැනීම සඳහා මනෝ විඥාණයට ඉඩ අවකාශ සලසා දීම වශයෙන් මනෝද්වාරයට හිත් පරම්පරාව යොමු කරවන සිත. අපි ඒක කෙටියෙන් ආපහු කිව්වොත් මනෝ විඥාණයෙන් අරමුණක් ගැනීම සඳහා මනෝද්වාරය වෙත සිත් පරම්පරාව යොමු කරවන සිත කියලා තේරුම් ගත්තාම අපි කෙටියෙන් මේ පින්වතුන්ට තේරෙනවා. එතකොට ඒ සිතත් උපේක්ෂා සහගතයි. එතන උපේක්ෂාසහගත කියලා කියන්නේ ඒ හිතේ සතුටු බවක් හෝ දුක්සහගත බවක් නැහැ. ඒ උපේක්ෂාසහගත වෙන්න හේතුවක් මේ හිතේ මුල් අවස්ථාව. මේ හිත දුර්වලයි. එක පැත්තකින් හිතේ මුල් අවස්ථාව නිසා මේ හිත දුර්වලයි. අනිත් පැත්තෙන් මේ හිත අහේතුක නිසා මේ හිත දුර්වලයි. නේද? ඒ නිසාම මේ හිතට සෝමනස්ස හෝ දෝමනස්ස බවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ හිත ස්වභාවයෙන්ම උපේක්ෂා සහගතයි. එතකොට ඔන්න මතක තියාගන්න, දැන් අපේ ජීවිතේෙන්ම මේක ඔබ දකින්න ඕනේ. ඔබ අතීතයේ යමක් සිතනවා නම් ඒ ඔබ සිතනවා නෙවෙයි, කෙනෙක් බුද්ධලේක් සිතනවා නෙවෙයි, අනාගතයේ පිළිබඳව හෝ දැක්වකු දෙයක් පිළිබඳව අහපු දෙයක් පිළිබඳව හිතනකොට හරියට උදාහරණයක් වශයෙන් අපි නිින්ද ගිහිල්ලා එක පාරම මොනවද හරි දෙයක් සිහි කරනවා කියන්නේ අන්න ඒ අවස්ථාවේදී හෝ ඒ හිත උපදින පිළිවෙල තමයි මනෝ විඥානයේ හරහා උපදින්න නම් පළමු කොට මේ සිත උපදිනවා. ඉන් අනතුරුව තමයි කුසල් අකුසල් වශයෙන් ජවන් සිත් උපදින. එතකොට මේ හිතත් ක්‍රියාසිතත් ඒ සිත් පරම්පරාව යොමු කිරීමේ කෘත්‍ය පමණයි සිද්ධ කරන්නේ. ඒ යොමු කිරීමේ කෘත්‍ය පමණක් සිද්ධ කරමින් උපදින අහේතුක ක්‍රියාසිතක්. මේ හිත් දෙකම මාර්ගඵලලාභී පෘථග්ජන ભેදයක් නැ හැමෝටම උපදින. ඒ කියන්නේ මේ ආයතන හයක් තියෙන හැමෝටම උපදිනවා. ඊට අමතරව මේ පංචද්වාරාවර්ජන සිත කියන එක ඒ ආයතන පහළ වෙන පුද්ගලයන් අනුව තේරුම් ගන්න ඕනේ. මනෝද්වාරාවර්ජන සිත කියන එක පොදුවේ කොයි කාටත් උපදිනවා. එතකොට ඒ සිතත් අපි මං හිතන්නේ තේරෙන්නේ නැති ඒකත් ක්‍රියා සිතක්, කුසල ලකුසල නෙවෙයි. ඒකෙන් කරන්නේ ක්‍රියා මාත්‍රයක් පමණක් සිද්ධ කරලා නිරුද්ධ වෙනවා. ඒ හිතෙනුත් අරමුණ දැන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හිත පරම්පරාව යොමු කරවන එක විතරයි කරන්නේ. මේ සිද්ධකේ වෙනස තමයි එකක් පංචද්වාරයට සිත් පරම්පරාව යොමු කරනවා, අනිත් එක මනෝද්වාරයට සිත් පරම්පරාව යොමු කරනවා. ඒ විදිහට තමයි මේ සිද්ධකේ වෙනස. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන තුන් අවසාන සිත ප්‍රියා සිත් තුනේ සෝමනස්ස සාගත හසිතෝපාද චිත්තේ. අනේ හිත පමණක් සෝමනස්ස සාගතයි. ඒ කියන්නේ සතුටු සිතින් යුක්තව සැප වේදනා සහිත හසිතෝපාද සිත, සිනහ පාල කරන සිත. එතකොට මේක සිනහව වීම වශයෙන් සිනාසීමේ කෘත්‍ය පමණක්ම සිද්ධ කරන සිතක්. මේ හිතේ විශේෂත්වයක් තියෙනවා. මේක උපදින කාටද? රහතන් වහන්සේලාට පමණයි. එතකොට අනාගාමී උතුමන් වහන්සේලාටවත් මේ සිත උපදින්නේ නැහැ. රහතන් වහන්සේලාට කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරපු උතුමන්ට පමණයි මේ සිත උපදින්නේ. ඒකෙත් කෘත්‍ය සිනාසීමේ කෘත්‍ය පමණමයි සිද්ධ කරන්නේ මේ හසිතුපාද සිත කියන එක. එතකොට මේ සිතින් සිනාසෙනවා කියලා කියනකොට, සිනහ පාල කරනවා කියනකොට, සාමාන්‍ය පුතග්ජනයන් වගේ ශබ්ද නගලා සිනහව ඇති කරවන සිතක් නෙවෙයි මේ හිත. ඒක සාමාන්‍ය කෙලෙස් නැති කරපු අයට එහෙම සිනහ පාල වෙන්නේ නැහැ. එක්කෝ තමන් යම් උපද්‍රවයකින් යම් දුකකින් මිදුණු ඒ බව තමන්ට වැටහෙනකොට සිනහ පහළ වෙනවා. ඒ පින්වතුන් ඔය සූත්‍රවල ලක්කන සංයුත්තේ මහල තියෙනවනේ, ලක්කන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා ඔය ගිජු කුඩු පව්වෙන් එහෙම බහින අවස්ථාවලදී ඇතැම් ප්‍රේතයන් දැකලා ඒ ප්‍රේතයන් විඳින දුක් දිහා බලලා සිනහ පහළ කරනවා. තමන් ඒ දුකින් ආත්මභාවයෙන් මිදුණා කියලා මද සිනහාවක් පහළ වෙනවා. ඉතින් මේ සිනහව සිද්ධ කරන සිත් තවත් තියෙනවා. එතකොට සිනහ පහළ කරන සිත් වශයෙන් ගත්තොත් තවත් දැන් අකුසල් සිත් ගත්තහම අකුසල් සිත් වලින් ලෝභ මූල සිත් අටෙන්ම සිනහ පහළ වෙනවා. ඊට අමතරව කුසල් සිත් ගත්තාම සෝමනස්ස සාගත කුසල් සිත් හතරෙන්ම සිනහ පාල කරනවා. ඒ වගේම ක්‍රියා සිත් වලින් සෝමනස්ස සාගත ක්‍රියා සිත් වලින් සිනහ පහල වෙනවා අනෙකුත් අවස්ථාවල රහතන් වහන්සේලා. එතකොට ඒ ක්‍රියා සිත් පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා. ඒ සිනහ පහල කරන්න පුළුවන් පෘථග්ජනයන් වගේ අය මේ ලෝභ මූල සිත් වලින් හා කුසල් සිත් වලින් සිනහ පහල කරනවා. නමුත් රහතන් වහන්සේලා පමණක් මේ සිතෙන් සිනහ පහල වෙනවා. එතකොට මේ ධර්මයේ අභිධර්ම මාර්ගයේ සඳහන් වෙනවා මේ සිනහව කියන එක කීප ආකාරයකට, හය ආකාරයකට මේ සිනහව කියන එක බෙදලා වර්ග කරලා තියෙනවා. ඒක හඳුන්වලා තියෙනවා සිත, හසිතය, විහසිතය, උපහසිතය, අපහසිතය, අතිහසිතේ කියලා. සිත, හසිත, විහසිත, උපහසිත, අපහසිත, අතිහසිත කියලා. එතකොට මේ සිත කියලා කියන්නේ එක සිනහවක ප්‍රභේදයක් වර්ගයක්. එතනදී මේ සාමාන්‍ය මූණේ ඉරියව් වලින් පමණ ඔහුගේ හිනාව පේනවා. ඇස්වලින් හෝ මුව යන්තම් විවර වෙලා වගේ අර දැන් අපි කියන්නේ මෙයා මේ පුද්ගලයා නම් බොහොම සතුටින් ඉන්නවා කියලා නේද? අන්නේ වගේ මුහුණේ ඉරියව් වලින් පමණක් යම් කෙනෙකුගේ සිනහව පේනවා නම් අන්න ඒකට කියනවා සිත කියලා. එතකොට හසිතය කියලා කියන්නේ යම් තම් දත්වල අග පේන ප්‍රමාණයකට සිනහ පහළ වෙනවා. අන්න ඒ සිනාව තමයි මේ හසිතය කියලා කියන්නේ. ඒක රහතන් වහන්සේලා කෙලෙස් දුරු කරපු තුමන් වහන්සේලා ඇති කරගන්න සිනහ හසිතය. එතකොට විහසිතය කියලා කියන්නේ මිහිරි හඬ නැගෙන ප්‍රමාණයෙන් ඇතිවන සිනහ. සාමාන්‍ය මිහිරි හඬක් ඇසෙන විදිහට යම් කිසි කෙනෙක් සිනහ වෙනවනම් ඒකට කියනවා විහසිත කියලා. ඒ වගේම ඇතැම් අය හිස හා උරහිස සැලෙන ආකාරයට සිනහ පහළ වෙනවා සමහර විට. හිස හා උරහිස සැලෙන ආකාරයට. ඒකට කියනවා උපහසිත කියලා. උපහසිත. එතකොට මේ විහසිත උපහසිත කියන සිත් දෙකෙන් කල්යාණ පුතග්ජනයනුත් සේකය. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි ආදී උතුමන් වහන්සේලා සිනහ පාල කරනවලු මේ සිත හා විහසිත උපහසිත කියන සිත් දෙකේ. සිත නෙවෙයි විහසිත හා උපහසිත කියන සිත් දෙකේ. එතකොට උපහසිත කිව්වේ සාමාන්‍ය මේ හිස උරහිස සැලෙන විදියට සිනහ පහළ වීම. ඊට පස්සේ අපහසිත කියලා කියන්නේ සමහර අයට ඇස් වලින් කඳුළු ගලන ආකාරයෙන් hina වෙනවා. කඳුළු වැටෙන කඳුළු පයනකම් hina වෙන සමහරු ඇතැම් අවස්ථාවල. ඒකට කියනවා අපහසිතය කියලා. ඊට අමතර අතිහසිතය කියලා කියනවා මුළු කයම සෙලවෙන ආකාරයෙන් මුළු කයම දඟලන ආකාරයෙන් එහාට මෙහාට විකාර වෙන ආකාරයෙන් හිනහ පාල කරන ඇතැම් අය. ඉතින් එහෙම සිනහ වෙන්නේ ඉතාමත් නොදියුණු මනසක් තියෙන කෙලෙස් පරිත අය. බොහෝ විට අපහාසයට වගේ ඒවා අකුසල් නිසා සිදුවෙන සිනහක් අතිහසිතය කියලා කියන එක. එතකොට ඒ විදිහට සිනහ වර්ග හතර කෙලෙස් දුරු කරපු අයත් සේක පුද්ගලයන් කල්යාණ පෘථග්ජනයන් ඒ වගේම කෙලෙස් සහිත පෘථග්ජනයන් හිනහවන ආකාර පිළිබඳව. එතකොට එයින් හසිතය කියන එක තමයි අපි කතා කරේ හසිතුප්පාද සිත කියලා. හොඳයි, එතකොට අපි ඒ සිත් තුන මං හිතන්නේ තේරෙන්න ඇති හැමෝටම. අහේතුක සිත් 18 එතකොට කතා කරලා ඉවරයි. අහේතුක අකුසල විපාක සිත් 7, අහේතුක කුසල විපාක සිත් 8, අහේතුක ක්‍රියා සිත් 3 කියනොන් ඔය අහේතුක සිත් 18 කතා කරා. මේ සිත් 18ෙන් අපිට නූපදින්නේ මෙන්න මේ කියපු අන්තිමේට කතා කරපු සෝමනස්ස සාගත හසිතුප්පාදේ පමණයි. අනිත් සියල්ලම අපිට උපදිනවා. ඒකින් විපාක වශයෙන් උපදින සිත් 15ක් තියෙනවා, ක්‍රියා වශයෙන් උපදින සිත් 2ක් තියෙනවා. ඒ විදිහට අපි සාරාංශ වශයෙන් දැනගන්න ඕනේ. ඊට අමතරව මේ සිත් උපේක්ෂා සාගත සිත් කොච්චරයිද, සෝමනස්ස සාගත සිත් කොච්චරක් තියෙනවද, විප්පයුත්ත සිත් සම්ප්‍රයුත්ත සිත් කොච්චරක් තියෙනවද, ඒ වගේම මෙතන මේ කතා කරපු ඒ වගේ සසංකාර හෝ අසංකාර ભેදේ සිත් කොහොමද කියලා වශයෙන් අපි දැනගන්න ඒවත් මතක තියාගන්න ඕන. එතකොට මේ අහේතුක සිත් ඔක්කොම අසංකාරික සිත් හැටියට සලකනවා. මොකද මේ සිත් කිසිවක් අපි උත්සාහයකින් ඇති කරගන්න සිත් නෙවෙයි. ඒ නිසා මේවා කර්මයට අනුරූපවම වැඩි ප්‍රමාණයක් පහළ වෙන නිසා මේවා සසංකාර අසංකාර වශයෙන් බෙදලා නැහැ. නමුත් මේවා අසංකාර කියන ගොඩට තමයි ඇතුළත් කරලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මම මේ අහේතුක සිත් 18යි අකුසල සිත් 12යි ඔක්කොම අශෝබන සිත් 30ක් තියෙනවා. එතකොට අශෝබන සිත් 30න් ටෙස්ට් එකක් ප්‍රශ්න මාලාවක් කරන්න අදහස් කරා. නමුත් අද මම ඒක තියන්න හිතුවේ නමුත් ගිය සැරේ මට කියන්න බැරි වුණා. ඒ නිසා මම මේ ඊළඟ සැරේ මේ අහේතුක සිත් 18න් ප්‍රශ්න පත්‍රයක් වශයෙන් ඔබට දෙනවා. ඒක මෙතනදීම පැයක වගේ කාලෙකදී උත්තර සපයලා දෙන්න. ඊට පස්සේ අපිට ඒක කතා කරනකොට තවත් නොතේරෙන දේවල්, ඔබ නොදා ගන්න දේවල් දැනගන්න පුළුවන් වෙනවා. ඒක අමාරු නෑ. අර එකතු කරපු වගුවක් තියෙනවා. අන්න ඒක තමයි දෙන්න හිතානින්නේ මේ ප්‍රශ්න පත්‍රයේ හැටියට. ඊළඟ මාසේ නෙවෙයි, දෙසැම්බර් නේද? දෙසැම්බර් වල ඒක ගන්නවා. මෙතෙක් ඔබ කතා කරපු අහේතුක සිත් 18යි අකුසල සිත් 12 පිළිබඳව සෝබන සිත් 30 ප්‍රශ්න පත්‍රයක් සකස් කරලා තියෙනවා. ඒකට සූදානම් වෙන්න කියලා මතක් කරනවා. ඊළඟට දැන් අපිට කතා කරන්න තියෙන අද සෝබන සිත් පිළිබඳව. එතකොට උපත්සිකාව පෙරලා ගන්න අනිත්‍යත්තේ කාම සෝබන සිත් 24 කියලා ඔබට මේ පත්‍රිකාවේ ඇති. අනේ කාම සෝබන සිත් 24 පිළිබඳව තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. එතකොට කාමාවචර සිත් ඔක්කොම 54න් අපි දැන් 30ක් පිළිබඳව කතා කරා. ඊළඟට දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඉතුරු සිත් 24 පිළිබඳව. මේවා සෝබන සිත් හැටියට හඳුන්වනවා. මෙතන සිත් 24ක් තියෙනවා. එතකොට ඒ සියල්ලම කාමාවචර. ඒ කාමාවචර මහා කුසල් සිත් 8ක් තියෙනවා. කාමාවචර මහා විපාක සිත් 8ක් තියෙනවා. කාමාවචර මහා ක්‍රියා සිත් 8ක් තියෙනවා. එතකොට 8 + 3 = 24. එතකොට මේ සිත් පිළිබඳව කතා කරනකොට මේ සිත් 8ම ඔබට බැලූ බැලමට එකම සිත් ටිකක් තමයි මේ අවස්ථා තුනේම තියෙන්නේ. කුසල් සිත් ගොඩේ, විපාක සිත් ගොඩේ, ක්‍රියා සිත් ගොඩේ තියෙන්නේ එකම සිත් ගොඩක්. ඇත්තටම මේ සිත් වල හටගන්න චෛතසික ධර්ම ගැන බැලුවත්, මේ සිත් උපදින අරමුණු ගැන බැලුවත් මේ සිත්වල ඒ උපදින ධර්ම සමානයි. නමුත් මේ වගේ ක්‍රියාදාමයන්, කෘත්‍යයන් උපදින ආකාරයන් වෙනස් බවක් තියෙනවා. එච්චරයි මේකේ වෙනස. සිත් වශයෙන් ඔබට මතක තියාගන්න වෙන්නේ 8ක් මතක තියාගත්තොත් ඒක තමයි විපාක වශයෙන්, ක්‍රියා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ කෘත්‍ය විතරක් මතක තියාගත්තාම ඇති ඒකේ වෙනස එච්චරයි. එහි උපදින සිතුවිලි චෛතසික වෙනසක් නැහැ. හොඳයි, අපි පළවෙනි කතා කරන්න තියෙන්නේ කාමාවචර මහා කුසල් සිතට. ඒක අපි හැමෝම එකට සජ්ජායනා කරමු. මේ කුසල් සිතට පළවෙනි සිත තමයි සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත. සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසල් සිත. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල් සිත. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල් සිත. උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත. උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසල් සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසල් සිත. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කුසල් සිත වශයෙන් ඔන්න විදිය 8ක් තියෙනවා. එතකොට මේකෙත් අපි සාමාන්‍ය සංක්ෂිප්ත කරොත් මෙතන තියෙනවා සෝමනස්ස සාගත සිත් 4ක් තියෙනවා, උපේක්ෂා සාගත සිත් 4ක් තියෙනවා, ඥාන සංපයුක්ත සිත් 4ක් තියෙනවා, ඥාන විප්‍රයුක්ත සිත් 4ක් තියෙනවා, සසංකාරික සිත් 4ක් තියෙනවා, අසංකාරික සිත් 4ක් තියෙනවා. ඔය 24ම ඔය විදිහට තමයි. එතකොට මේකේ ලොකු ගැඹුරක් මෙතන නෑ. සිත් පළවෙනි සිත් ටික තේරුම් ගත්තාම හොඳට ඒකේ කිසිම අපහසුාවක් නෑ. එතකොට ඒ එක සිතක් පිළිබඳව අපි ගත්තොත් මේ සිතක් උපදින හැටි පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. සෝමනස්ස සහ ගත කියන කරුණක් තියෙනවා. ඊට පස්සේ ඥාන සම්පයුක්ත බව කියන එක තියෙනවා. ඊට පස්සේ අසංකාරික කියන එක තියෙනවා. අනිත් ඒවා ඇතර කුසල් සිත කියන නම පොදුවේ හැම එකටම සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ සිත් ඊට පස්සේ වෙනස් වෙන්නේ සෝමනස් ස්වභාවයේ උපේක්ෂා භාවයේ වශයෙන් අර ඥාන සම්පයුක්ත බව ඥාන විප්‍රයුක්ත වශයෙන් සසංකාරිකේ අසංකාරිකේ වශයෙන් ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. එතකොට මේ ඔන්න ඔය මාර්ගකා තුන සෝමනස්ස උපේක්ෂා කියන එකයි ඥාන සම්පයුත්ත විප්පයුත්ත හා සසංකාරික අසංකාරික. මේකෙනුත් මම හිතන්නේ ඔබට මේ සෝමනස්ස උපේක්ෂා කියන එක පිළිබඳව කතා කරන්න. අකුසල පැත්ත කතා කරනකොට නේ. ඊට පස්සේ සසංකාරික අසංකාරිකත් කතා කරා. මේ වගේ වෙනසක් නැහැ. මේ වගේ යෙදෙන අවස්ථා හා කෘත්‍යංගල විතරයි වෙනස තියෙන්නේ. ඒ වගේ වෙනසක් නැහැ. මෙතන වෙනස තියෙන්නේ මෙන්න මේ ඥාන සංපයුක්ත ඥාන විප්‍රයුක්ත භාවයේ කියන එකේ පමණයි යම් වෙනසකට තියෙනවා තියෙන්නේ. එතකොට මේ සිත් කාම සෝබන සිත් විදිහතරම සහේතුක සිත්. අපි මුලින් කතා කරේ අහේතුක සිත් ආකාරයට. නියු සහේතුක සිත් තව සහේතුක සිත් කොටසක් අපි කතා කරා මුලින් මොනවද ඒවා අකුසල සිත් ටික. එතනක් තියෙනවා සහේතුක සිත්. එතකොට මෙතන සහේතුක භාවය ටිකක් වෙනස්. එතකොට මේ හේතු සහිත බව කියන අර්ථයෙන් තමයි මෙතන සහේතුකයි කියලා කියන්නේ. එතකොට හේතු කිව්වහම අපි කිව්වා ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියලා. ඒ හේතු වලින් මේ සිත්තර යෙදෙන්නේ මොන හේතුද? අලෝභ අදේශ අමෝහ කියන හේතු තුන යෙදিলা තමයි මේ සිත් ටික උපදින්නේ. එනිසා මේ සිත් ප්‍රබල. දැන් කුසල් අකුසල් ගත්තහම කුසල් සිත් වලිනුයි අකුසල් සිත් වලිනුයි වැඩිම බලව ප්‍රබල මොනවාද? කුසල් සිත් ප්‍රබලයි නේද? අකුසල් සිත් වලට වඩා ප්‍රබලයි. ඒ නිසා මේ කුසල බලයෙන් අපි අකුසලයේ සම්පූර්ණයෙන්ම යටපත් කිරීම හෝ සම්පූර්ණයෙන්ම අකුසලයේ නැසීම කරන්නේ ධානය සිතක් ගත්තත්, එහෙම නැත්නම් අපි ගමුකෝ මාර්ග සිතක් ගත්ත සෝවාන් මාර්ග සිත කුසල් සිත නේද? ධ්‍යාන සිතුත් තියෙන කුසලයි. ඒ වගේම ප්‍රබල ඥාන සම්පයුක්ත කාමාවචරමේ සිත් තියෙනවා. ඊටාම ප්‍රබල සිත්. එතකොට අපි කරපු අකුසලයක් තියෙනවා නම් ඒ අකුසලයේ සම්පූර්ණයෙන් යටපත් කරලා නූපදින බවටපත් කරලා මේ කුසල බලයෙන් අපිට ඒ සියලු අකුසල කර්ම ශක්තිය නැති කරන්න පුළුවන්. නැති කරන්න බැරි එක් කොටසක් තියෙනවා. මිච්ඡත් නියත රාසි වශයෙන් මොනවද? අකුසල පැත්තේ ආනන්තරිය පාපකම්, මව මෙරීම, පියා මෙරීම, රහතුන් දිලේ සෙලවීම ආදී මේ පංචානන්තරිය පාප කර්ම කරානම් යම් අකුසල සිතකින් ඒක විපාකයේ වළක්වන්න බෑ. ඒ පංචානන්තරිය පාප කර්ම හැරුණකොට අනි සියලු අකුසලයන් මේ බලයෙන් යටපත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සිත් පිළිබඳව දැන ගැනීම විශේෂයෙන්ම වැදගත්. ඒ නිසා අපි මේ සිත් පිළිබඳව අපි ජීවිතයට සමීප කරලා ඒ වගේම විදර්ශනාවටත් ලං කරලා කතා කරගන්න එක වටිනවා. අපි සිත් ටිකක් වශයෙන් මේ සංඛ්‍යාවක් ඉගෙන ගන්නේ නැතු. ඒ සඳහා මම ඒ සඳහා උපකාරයක් වශයෙන් යොදා ගන්න මම කල්පනා කරා. මේක සමහර විට අපේ මේ මාතෘකාවෙන් ටිකක් බැහැර වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ අපේ හිත් ජීවිතේ හදා ගන්න ඕන නිසා මම මේක එකතු කරන්න හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලා. සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ විනක් භික්ෂු සංඝයා අමතලා අහනවා එවත්මි සම්මාදිට්ඨි ආවුසෝ කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එවත්මි සම්මාදිට්ඨියයි කියලා කියනවා මේ ශාසනයේ අරිය ශාවකයාට කෙතෙකින්නම් සම්මාදිට්ඨිය වෙනවද කියලා. උජුගතස්ස දිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කියලා ඒ දිෂ්ටිය ඍජුභාවයට යන්නේ මේ ධර්මයට පැමිණියා කියලා කියන්නේ. කෙතෙකින්ද කෙතෙකින් සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙච්ච කෙනාටද කියලා සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අනේ ස්වාමීනි අපි බොහෝ දුර ඉඳන්මත් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන ඉන්න කැමතියි. ඔබ වහන්සේටම අනුකම්පාවෙන් මේ සඳහා පිළිතුරු වැටහෙනසේකවා කියලා ආරාධනා කර සිටියා. එතකොට එහෙනම් ඇවැත්නි මනාව කොට ශ්‍රවණය කරන්න කියලා සරියුත් මහරහතන් වහන්සේ පරියායන් 16ක් විතර සම්මාදිට්ඨිය මතු කරලා දෙන්න පෙන්නනවා. ඉතින් ඒ ඇතැම් අය ඒ සම්මාදිට්ඨි සූත්‍රය අහලා ඇති. මම ඒක කතා කරන්න නෙවෙයි. නමුත් එතනින් අපේ මෙතෙන්ට සම්බන්ධ කරගත යුතු කරුණක් තියෙනවා අපේ මේ කාම සෝබන සිත් පිළිබඳව. සරියුත් මහරහතන් පෙන්නනවා යතෝචකෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාකෝ ආවුසෝ සම්මාදිට්ඨි හෝති කේ. එතකොට යම් කිසි කෙනෙක් අකුසලය දනිනම් අකුසලයේ මූලය දනිනම් කුසලයේ දනිනම් කුසල මූලයක් දනිනම් එතෙකින්ම ආර්ය ශාවකයා සම්මාදිට්ඨිය පත්ුනේ වේ කියලා කියනවා. තව සූත්‍රයක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහිම කාරණාව. මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවලු. ඇතැම් අය අකුසල් කියන්නේ මොනවද කියලා දන්නවා. අකුසල් කෙරෙන්නේ නැහැ. සත්තු මරණයක හොරකම් කරන්නේ කාමයාරදීන බොරු කේනම් පරුස වචන ආදී දේවල් කියන එක අකුසල් කියන එක බොහෝ අය දන්නවා. හැබැයි ඇතැම් කෙනෙක් ඉන්නවලු අකුසල මූලය දන්නේ නැහැ. මේවා කොහින්ද උපදින්නේ කියලා දන්නේ නැහැ. තව පුද්ගලයෙක් ඉන්නවලු අකුසලයක් දන්නවා අකුසල මූලයක් දන්නවා. මහණනි ඒ වගේම තව පුද්ගලයෙක් ඉන්නවා කුසල් කියන්නේ මොනවද කියලා සත්තු මැරීමෙන් වෙන්වීම හොරකම් කිරීමෙන් ආදී වේවාගේ වෙන්වීම කුසල් කියන බව දන්නවා. ඒ වගේම දානය සීලය භාවනාව ආදී මේවා කුසල් බව දන්නවා. හැබැයි ඒ පුද්ගලයා කුසල මූලය දන්නේ නැහැ. කුසල් උපදින්නේ කොහින්ද කියලා දන්නේ නැහැ. තව පුද්ගලයෙක් ඉන්නවලු කුසලයක් දන්නවා කුසල මූලයක් දන්නවා. එතකොට මේ පුද්ගලයෝ 4 දෙනාගේ විශේෂයක් තියෙනවා. යමෙක් අකුසලය දන්නවා අකුසල මූලය දන්නේ නැති කෙනා මේ දෙන්න ගත්තාම අකුසල මූලය දන්න කෙනා අකුසලයයි අකුසල මූලයයි දන්න කෙනා අනිත් කෙනාට වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා. කුමක් නිසාද? අකුසලය දැනගත්තට අකුසල මූලය දන්නේ නැත්නම් ඔහු අතින් ඒ අකුසල මූලය නිසා නැවත නැවත අකුසල් සිදුවෙලා හිත කෙලසිලා දුක් විපාක සසර ගමන දික් වෙන්න පුළුවන්. කුසල පැත්ත ගත්තාම ඇතැම් මහය කුසල් කරාට ඒවා උපදින්නේ කොහොමද කියලා නොදන්නවනම් කුසල මූලය දන්නේ නැත්නම් පසු කාලෙක ඔහු කුසලයෙන් පිරිහීමට ලක් වෙන්න පුළුවන්. මොකද කුසලය උපදින ආකාරය නොදන්නා නිසා. එනිසා යම් කිසි කෙනෙක් කුසලයක් දන්නව නම් කුසල මූලයක් දන්නව නම් ඔහු හරියාකාරවම උපරිම ආකාරයෙන් කුසලයක් උපදවා ගන්න හැටි දන්නවා. ඉතින් අන්න ඒ නිසා දැන් මේ කුසල් අකුසල් කියන දේවල් එකපාරම අපිට මේ බලවත් වෙලා ප්‍රතිසන්ද විපාක දෙනක් දෙන්න තරම් මේ හිත කෙලෙසන්නේ නැහැ. මෙන්න මේ අකුසල මූලය කියන එක නොදන්නාකම නිසා ඒ මූලය අපි ඉස්සෙල්ලා කතා කරේ මේ මුල් පිළිබඳව මූල පිළිබඳව අන්න ඒවා ටික ටික වර්ධනය වීමෙන් තමයි කර්ම පත බවට පත් වෙලා අපේ හිත අකුසල පැත්තෙන් නම් කෙලෙසේ. එතකොට අකුසල මුල් හැටියට සඳහන් කරේ අපි ලෝභ දේශ මොහ. එතකොට සත්තු මරණ හොරකම් කරන කාමයේ වර්ධවා හැසිරෙන ආදී මේ අකුසල් කෙනෙක් නොකරට ඔහු උපදින්නේ මේ නිසායි කියලා දන් නැතිකොට ඔහු මේ අකුසල මූලය දියුණු කරනවා. ඒක වැඩෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ සත්තු මරන්න ලෝභය දේශය ඇති කරගන්නවා නෙවෙයි, වෙනත් ආකාරයකින් ඔහු ලෝභය දේශය මොහේ ඇති කරගන්නවා. ඒ නිසා පසු කාලයකදී ඔහුට ඒ හේතුවෙන් අර කියන ප්‍රාණඝාත ආදී අකුසල් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි එදිනදා ජීවිතයේ ජීවත් වෙනකොට අපි ගෙමු රස්සාව කරනකොට, දරුවෝ හදනකොට, ගෙවල් දොරවල් ආදී මේවා හදනකොට ජීවිකාවෘත්තිය සඳහා අපි බොහෝ විට එක්කෝ ලෝභසිත්, එහෙම නැත්නම් ද්වේෂසිත්, එහෙම නැත්නම් මෝහසිත් තමයි පෘථග්ජනයේ වැඩිපුර උපදවන්නේ. නමුත් සමහර විට මෙයාලා ඒවා ඇති කරගත්තට සත්තු මරන්න හොරකම් කරන්න පෙළඹෙන්නේ නැති අය ඉන්නවා. සිල් සමාදන් වෙන බෞද්ධයෝ එහෙම ඉන්නවා. හැබැයි එයා ඒ අවස්ථාවල නොකරට අර ලෝභ දේශ මෝහ එයාගේ වෙනත් ආකාරයෙන් හරි වර්ධනය වෙනවා නම් කවදා හරි එයාගේ අර අකුසල කර්ම පතයන් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි අකුසල මූලය හඳුනාගෙන ඒ මූලය නොවැඩෙන ආකාරයට කෙනෙක් ජීවත් වුණොත් කවදාවත් එයාගේ අකුසල කර්ම පතයක් සිද්ධ වෙන්නේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාරව සංයුතේ පෙන්නනවා, මහණෙනි මේ ශාසනයේ භික්ෂුවක් ඉන්නවා මව වෙනුවෙන්වත් පියා වෙනුවෙන්වත් බොරුවක් නොකියන අය ඉන්නවා. මහණෙනි පසු කාලෙක මේ ලාභ සත්කාරයට අහුවෙලා ලෝභය ආසාව වැඩිලා පුංචි කහවණුවකටත් මස්සකටත් බොරු කියනවා. කේලම් කියනවලු, පරුස වචන කියනවා, සුළු මුදලකට. මුල් කාලේ මව පියා වෙනුවෙන්වත් බොරු නොකියපු කෙනා පසු කාලෙකදී මස්සකට වගේ සුළු මුදලකට බොරු කියන්න පෙළඹෙනවා කියලා සඳහන්. අන්න ඒ හේතුව පින්වතුනි. ඒ නිසා අද ඔබ පව නොකරට මේ මූලය වැඩෙන්න දුන්නොත් සමහර විට දරුවා වෙනුවෙන්, තමන්ගේ කීර්තිය වෙනුවෙන්, තමන්ගේ ජීවිතයේ මොනවා හරි වටිනා දෙයක් වෙනුවෙන් ඔබ අන්නාර අකුසල කර්ම පත රැස් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ජීවත් වෙනකොට හැම වෙලාවෙම මේ අකුසල් නොකර ඉන්න නෙවෙයි වැඩිපුර උත්සාහවත් වෙන්න ඕනේ, අකුසල මූලයන් සකස් නොකර ඉන්න. ලෝභ හිතක් එනකොට වහා ඒ ලෝභ සිත දුරු කරගන්න උත්සාහවත් වෙන්න. ද්වේෂ සිතක් එනකොට ඒ ද්වේෂ සිත වහා දුරු කරගන්න ඒකේ ආදීනව බලලා මේ දේශ සිත පසු කලක දියුණු වෙලා මව පියා මරණ තත්ත්වයට එනවා නේද කියලා අපි ආදීනව දකින්න ඕන. අපි මුලින් කතා කරමු මේ පංචානන්තරිය කර්ම පහම වෙන්නේ කොමකින්ද? දේශ මූල සිටි දේශේ. එතකොට යා මව මරන්න එකපාරම පෙළඹුණා නෑ. ඔන්න ඔය ද්වේෂයේ චිත්තකර්ගය ටික ටික වර්ධනය වෙලා 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 තමයි මව පියා ඝාතනය කරනපත් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපි භවනා කරන අය නිවන් දකින්න හෝ අපි අපායට සතර අපායට බය වෙනවා බෞද්ධයන් වශයෙන් අපි හැමෝම උත්සාහවත් විය යුතුයි මෙන්න මේ අකුසල කර්ම පත සකස් වෙන හේතු ටික ඇතිනු කරගෙන. ඉන්සා බුදුරජාණන් වහන්සේ අපිට ඒ සඳහා දර්ශනයකුත් පෙන්නලා තියෙන. කොහොමද ලෝභය ඇතිව කර ඉන්නේ, කොහොමද ද්වේෂය ඇතිව කරගෙන ඉන්නේ කියන එක පිළිබඳව පෙන්නලා තියෙනවා ඒ ලස්සනට ධර්මයේ. ඒක තමයි අපිට විදර්ශනාව භාවනාවලදී සම්මා දිට්ඨිය හැටියට යථාභූත ඥාණය හැටියට පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඉදිරියේදී සුදුසු පරිදි කතා කරමු. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ අපි පරිසංවේ යත්තේ අපේ එදිනෙදා ජීවිත වෙනකොට ලෝභ දේශ මොහ ඇති නොකරගෙන ඉන්න. ඒ නිසා දරුවෝ නිසා හෝ රස්සාව නිසා හෝ උදරය නිසා හෝ ඔබ ලෝභයක් ද්වේෂයක් ඇති කරගන්නවා නම් ඒකමයි පින්වතුනි ටික ටික දියුණු වෙලා දුණු වෙලා සමහර විට මේ උදරයේ හේතුවෙන් ආහාර ටිකක් හේතුවෙන් අපි බොරු කියන පරුස වචන කියන ගහ බැන තත්වයකට පත් වෙනවා. මේ සමහර අම්මල සාත්තලා එහෙම නැත්නම් සමහර පවුල් වල ඔය වැඩි හිටියයි ඉන්නේ සමහර විට ආහාර එක අතට ගත්තාම කෑමට ලුණු ටිකක් මදි වුණොත් එහෙම සමහර විට යෝපු කෙනාට සමහර විට ගහන බයි බත් පිගම් පොළවේ ගහන. ඇයි එමේ? කෑමට තියෙන ගිජුකම නිසා. අන්න ඒ රස තෘෂ්ණාව නිසා මහණෙනි මේ තිරිසන් අපායේ ඉපදිලා අසූචියේ ඉපදිලා අසූචිම කාල අසූචියේම මේ යන සත්තු මහ පොළොවේ ඉපදිලා පස්ම කාල අඳුරෙම ඉපදිලා අඳුරෙම මේ යන සත්වය ඉන්න මහණෙනි මේ රස තෘෂ්ණාව නිසා කියලා කිව්වා. එනිසා මොන ආකාරයකින් හෝ අපි තුල දියුණු වෙන්නේ ඔන්න ඔය අකුසල් මුල් නම් ඒකට හේතුව මොකක් වෙන්න ඕනක් පොළොව. ඒ නිසා ඒ හේතුව නැති වෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ ඔන්න ඔය කාරණා තමයි මතු කරලා දෙන්නේ. අකුසලයක් දැනගන්න ඕනේ අකුසල මූලයක් දැනගන්න ඕනේ. කුසලයක් දැනගන්න ඕනේ කුසල මූලයක් දැනගන්න ඕනේ. ඉතින් එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ ඒ කුසල පැත්ත පිළිබඳව කාම සෝමන සිත්වල. එතකොට කාම සෝමන සිත්වල මේ සිත් සහේතුක සිත් හැටියට සඳහන් කරේ මේ වගේ හේතු හැටියට සඳහන් වෙන්නේ මොනවද? අලෝභ, අදේශ, අමෝහ කියන හේතු තුන. මේ හේතු තුනම එකවර එක හිතක යෙදෙන්න පුළුවන්. හැබැයි අකුසල පැත්තේ හේතු කවදාවත් ලෝභ, දේශ, මෝහ එක හිතක එකවර යෙදෙන්නේ නැහැ. එක්කෝ එක හේතුවක් යෙදෙනවා නැත්නම් හේතු දෙකක් යෙදෙනවා. කුසල පැත්තේ හේතු තුනක් යෙදෙනවා. එහෙම නැත්නම් හේතු දෙකයි යෙදෙන්නේ. කුසල පැත්තේ ඒක හේතුක සිත් නැහැ. අකුසල පැත්තේ ත්‍රි හේතුක සිත් නැහැ. එතකොට කුසල් පැත්තේ ත්‍රි හේතුක සිත් තියෙනවා, ද්වි හේතුක සිත් තියෙනවා, ඒක හේතුක සිත් නැහැ. එතකොට ත්‍රි හේතුක සිත් කියලා කියේ මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන ඒ කුසල මූල තුනම එක හිතක එකවර උපදිනවා නම් ඒවට කියනවා ත්‍රි හේතුක සිත් කියලා. එතකොට මේ කාම සෝබන සිත් වලින් බලවත්ම සිත තමයි උන් හේතු තුනම එකවර යෙදෙන සිත. එතකොට මේ හේතු තුන කාමාවචර සිත්වල, රූපාවචර සිත්වල, අරූපාවචර සිත්වල, ලෝභෝත්තර සිත් කියන හැම සිතකම මේ හේතු තුන යෙදෙනවා. කෘත්‍ය වශයෙන් වෙනස් වෙනවා. එතකොට කාමාවචර සිත් වල භමණ මේ ත්‍රි හේතුක, ද්වි හේතුක වශයෙන් සිත් උපදිනවා. එතනින් එහා කියන රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සිත් ගත්තාම ඒව මහත්ගත සිත් හැටියට හඳුන්වන්නේ. ඒ වගේ කවදාවත් හේතු දෙකක් යෙදෙන්නේ නැහැ. හේතු තුනමම යෙදিলা තමයි ඒ සිත් උපදින්නේ. එතකොට මේ වතුනේ අපි පළවෙනි සිත් එක ගත්තාම එතකොට මේ හේතු අනුව තමයි මේ සිත් වර්ග කරලා තියෙන්නේ. එහි සෝමනස්ස සහගත බව කියලා කිව්වේ සැප වේදනාව සහිත ඥානය සමග යෙදුණු මෙහෙවීමක් නැති කුසල් සිත වශයෙන් තමයි පළවෙනි සිත. මේ හිත ප්‍රබල මහා සිතක්, මහා සාමාවචර මහා සිත් කියලා මේවට කියනවා. විදර්ශනා ඥාන පව සිද්ධ කරන්නේ මේ සිත් වලින් නිසා. එතකොට සෝමනස්ස සහගත භාවය කියලා කියන්නේ අපි යම් කිසි කෙනෙක් සතුටින් කුසලයක් කරනකොට ඇතිවෙන ස්වභාවය. මෙතන සෝමනස්සය කියලා කිව්වේ වේදනාව. සෝමනස්ස වේදනාවට තමයි සෝමනස්ස භාවය කියලා කිව්වේ. එතකොට කෙනෙක් දන්දීම සිල් රැකීම භාවනා කිරීම එහෙම නැත්නම් තුරුණුවන් අරමුණු කරගෙන වත් පිළිවෙත් කිරීම සමහර අයට පින් පැමිණවීම පින් අනුමෝදන් වීම ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා ආදී කුමන හෝ කටයුත්තක් කරනකොට මෙන්න මේ උපදින සිතක් තමයි මේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත කියලා කියන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔබ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවකදී. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට මේ දහම් කරුණු කෙනෙකුට හොඳට වැටහෙනවා. ජීවිතයට ගැළපීලා තේරෙනවා. අන්න ඔබට මේ අහනකොට පුදුමාකාර සතුටක් උපදිනවා. අන්නේ හිතේ ඇතිවන සතුටට තමයි මෙතන සෝමනස්ස භාවය කියලා කියන්නේ. එතකොට මේ සෝමනස්ස භාවය එතකොට මේ සෝමනස්ස භාවයේ ඇතිවෙන්න හේතු හැටියට පෙන්නනවා කෙනෙක් ප්‍රතිසන්දි ලබන කොටත් සෝමනස්ස සහගත ප්‍රතිසන්දි සිතකින් නම් ඉපදිලා තියෙන්නේ. එහෙම අයටත් මේ සෝමනස්ස සිත් වැඩිපුර උපදිනවා. මම මේ කියන්නේ සිතක් සෝමනස්ස වෙන්න හේතු වෙන හේතු ඈ සෝමනස්ස සිතකින් ප්‍රතිසන්දි ලබා තිබේ. ඊට අමතරව ශ්‍රද්ධාව බහුල බව ඇතැම් අයට මේ තුරුණුවන් කෙරේ ඉතාමත් හොඳ වැඩි සද්ධාවක් තියෙනවා. ඒ නිසාත් පිනක් කරන්න ගියාම සංඝයා වහන්සේ නමක් දකිනකොට බුද්ධ රූපයක් හමුවට යනකොට පුදුමාකාර සතුටක් දැනෙනවා. සද්ධා බවල බව. ඒ වගේම පිරිසුදු සම්මාදිට්ඨි ඇත්තම් වීම. හොඳට ධර්මය අහලා ඒ කුසල් කරනකොට ඒ කුසලයේ වටිනාකම දන්න කෙනා. ඒ නිසා මෙයාට මේ හිත සෝමනස්ස වෙනවා. ඒ වගේම කුසල කර්මයන්ගේ විපාකය පිළිබඳව කර්මීය විපාකය පිළිබඳව හොඳට දන්න කෙනාට යම් අවස්ථාවක අපි ගෙමු දානයක් දෙන්න ලැබෙනවා. එහෙම නැත්නම් මගතුට යනකොට ස්වාමීන් වහන්සේනක් මුණ ගැහෙනවා පිහිට වෙන්න කොපස්සෙකට ඔක්කො ගමන් පහසුවක් සලසා දෙනවා. එහෙම නැත්නම් දානයක් මොනවාරි පූජා කරනවා. අන්න සුදුසු ප්‍රතිග්‍රාහකයක් ලැබුණාම එයාට අර මේ මට වටිනා කුසලයක් සිද්ධ කරගන්න ලැබුණේ මේකේ විපාකේ තාමත් ශේෂ්ඨයි කියලා කර්මයේ විපාකය ගැන දන්න කෙනාට මේ විදිහට සෝමනස්ස සිත් උපදිනවා. ඒ වගේම ඒ පින්කම් කරනකොට ඉෂ්ට අරමුණු හමු වීම ප්‍රියමනාප ප්‍රතිග්‍රාහකයන් ලැබෙනවා. ඒ වගේම ප්‍රියමනාප කල්යාණ මිත්‍රයෝ දන් දෙන්න හෝ සිල් රකින්න ගියාම හොඳ ප්‍රියමනාප කල්යාණ මිත්‍රයන් හම්බෙනවා. එතකොටත් මේ හිත සෝමනස්ස වෙනවලු. මොකද්ද ඉෂ්ට අරමුණු ලැබීම. ඊට අමතරව රෝග පීඩාදී උපද්‍රව බාධා වලින් තොරව වීම. රෝග පීඩාදී බාධා වලින් තොර වීම. ඒ කියන්නේ අපි දානයක් හෝ සිල් රකින්න ආදී යනකොට ඒව අපිට හොඳට සතුටින් බාධාවකින් තොරව කරගන්න ලැබෙනවා. එතකොටත් මේ සෝමනස්ස සිත් උපදිනවා. ඒ සෝමනස්ස භාවයේ ඊට පස්සේ ඥාන සම්පයුක්ත භාවයේ. ඥාන සම්පයුක්ත කියලා කියන්නේ ඒ කුසලයක් කරනකොට උදාහරණයක් වශයෙන් අපි මේ ධර්ම ශ්‍රවණයම කියන්නකො එහෙම නැත්නම් ධර්ම දේශනාව හෝ මේකත් මේ කුසල් සිතක්. දැන් ඔබට මේ බණ අහනකොට උපදින්න පුළුවන් මේ හිත. හැබැයි තව කෙනෙකුට උපදින්න පුළුවන් උපේක්ෂා සාගත සිතක්. ඒ කියන්නේ බණ අහගෙන ඉන්න එක කුසල. නමුත් එයාට මේ ධම් කරුණු තේරෙන්නේ නැත්නම් ඒකේ සතුටක් නැහැ. ඔහේ අහගෙන ඉන්නවා. අන්න එතන තියෙන උපේක්ෂා සාගත බව. කුසලයක් අකුසලයක් නෙවෙයි අහගෙන ඉන්න එකක් කුසල. නමුත් එයාට තේරිලා ජීවිතේට ගැළපිලා සතුටක් ඉපදිලා නැහැ. ඒ නිසා ඒක උපේක්ෂා. ඒ නිසා මේ බණ අහනකොට කෙනෙක් නුවණින් යුක්තව අහනවා. එයාට කරුණු කාරණා තේරෙනවා. අන්න එතන මේ ඥානය කියලා කියන්නේ අන්න ඒකට සම්මා දිට්ඨියට අරමුණේ යථාර්ථය දැනගෙන ඒ කුසලයන් කිරීම. ඒකම පෙන්නනවා මේ ඥානය කියනකොට තව විදියකින් මේකට සම්මා දිට්ඨිය ප්‍රඥාව අමෝහය ධම්මවිජේ සම්බොජ්ජංගය ආදී වශයෙන් නොයෙකුත් නම් මේ ඥානය කියන මේ වචනයටම දෙනවා. බුදුරජාණන් වහන්සේ චත්තාරීසක කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිමනිකායේ ඒකේ පෙන්නනවා සම්මාදිට්ඨින් අහං භික්ඛවේ ද්වයං වදාමි කියලා. මහණෙනි සම්මාදිට්ඨිය දෙආකාරයි කියලා. සාසවා පුණ්‍ය භාගියා උපදිවේ පක්ඛා. ආශ්‍රව සහිත පින්පක්ෂේ වැටෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය වූ අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගයම ගියපු සම්මාදිට්ඨිය කියලා සම්මාදිට්ඨිය දෙවදේරු කියලා පෙන්නනවා. එතකොට මේ ඥානය වර්ග දෙකකට ලක් කරන්න පුළුවන්. එකක් තමයි භවයේ සැප විපාක ගෙනැද්දෙමින් නැවත නැවත උපද්දවන එහෙත් සුගතියේ උපද්දවන සැප විපාක දෙමින් සුගතියේ උපද්දවන සම්මාදිට්ඨියක් තියෙනවා දුගතියෙන් බලක් කර. තව සම්මාදිට්ඨියක් තියෙනවා සුගති දුගති උප්පත්ති සියල්ලම වාරණය කරලා මුළු සංසාර දුකින්ම නිදහස් කරන සම්මාදිට්ඨියකුත් තියෙනවා. අන්න ඒකට තමයි කිව්වේ අරියා අනාසව ලෝකෝත්තර මග්ගංගා කියලා. ආර්ය අනාසව කියන්නේ ආශ්‍රව රහිත වූ ලෝකෙන් එතර නුවණක් ඇති කරන සම්මාදිට්ඨි. එතකොට මේ සිත් දෙක ලෝකෝත්තර මාර්ගයේ අනුව ගියපු නුවණ සසර සැප විපාක ගෙනදෙන නුවණක් කියන මේ දෙකම මේ ඥාන සම්පයුක්ත බව කියන එකට අදාළයි. එතකොට යම්කිසි කෙනෙක් පිනක් විපාකය අදහගෙන මෙතන විශේෂයෙන් මේ කම්මස්සකතා සම්මාදිට්ඨියේදී කතා කරන්නේ කුසලයක් කරනකොට ඒ කුසලයේ පිළිබඳව කර්මීය විපාකයේ අදහන මේ ක්‍රියාව තුළින් මට අනාගතයේදී මං ප්‍රාර්ථනා කරන්නා වූ ඉෂ්ට වූ විපාක ලබා දෙනවා කියලා ඇති කරගන්න විශ්වාසයට අපි කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ඒක තමයි අර මිච්ඡාදිට්ඨියට විරුද්ධව ඇති දුන් දේ විපාකයට පුද පුතේ විපාකයට මවට සැලකීමේ පියාට සැලකීමේ විපාක තියෙනවා. ඒ ක්‍රියාවන් තුළ තමන්ට අනාගතයේදී යහපත් විපාක ගෙනදෙනවා කියලා ඇති කරගන්න විශ්වාසය. අන්න ඒ අදහසින් යම්කිසි කෙනෙක් කුසලයක් කරනකොට අන්න ඒකට තමයි ඥාන සම්පයුක්ත බව කියලා කියන්නේ. දැන් එතන දැන් කම්මස්සකතා සම්මාදිට්ඨියේදී ඇති වෙනස තමයි කෙනෙක් සත්පුද්ගල භාවයෙන් යුතව දාන ආදී පින්කම් කරනවා. ඔබ දන් දෙනකොට, බුද්ධ වන්දනා කරනකොට, වත් පිළිවෙත් කරනකොට ආදී මේ දේවල් සත්පුද්ගල අදහසින් යුතව ඒකේ විපාක දැනගෙන සතුටු සිතින් කරන ඔබේ කුසලය. ඔබ ස්වාමීන් වහන්සේ නමකට පැන් ටිකක් පූජා කරනවා. හැබැයි මේ පැන් පූජා කරන්නේ නිකම්ම නිකම් ගෙදර ඉන්න අහල පහල කෙනෙකුට වතුර ටිකක් ඉල්ලනකොට දුන්නා වගේ නෙවෙයි. සීලය ගැන, ගුණය ගැන සලකාගෙන මේ කුසලය තුළින් මට ඉෂ්ට විභාග ලැබෙනවා කියලා විශ්වාසය තුළයි ඒ දෙන්නේ. ඒ නුවණ කොයි තරම්ද කියලා නම් ඇතැම් අය තමගේ සියලු දේවල් අතහරින්න පවා පෙළඹෙනවා. ඒ සියලු දේවල් තමන්ගේ ධනය, තමන්ගේ අංග ප්‍රත්‍ය ජීවිතය ආදී සියල්ලම අතහරින්න පවා හැකියාව තියෙනවා අන්න ඒ කර්මය විපාකයේ අදහන නුවණට. ඒ ගාථාවක් තියෙනවා මේ පින්තුන මතකද දැන්න මොකද්ද මේ ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිත රක්ඛමා අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්ම manussරන්තෝ කියලා. අන්නර ධර්මයේ දන්න කෙනා එතන ගාථාවේ කියන ධනං චජේ යෝපන අංග හේතු. ඒ කියන්නේ ඇතැම් අය තමන්ගේ අතපය අහිමි වෙනවා නම් ඒක බේරා ගන්න කියලා සියලු ධනය අතහරිනවා. ඉඩකඩම් පවා උකස් තියලා විකුණලා හරි කමන්නේ තමන්ගේ අවයව විපතක් වෙන්න යන ඇහැ කනට හෝ අතපයකට අනතුරක් වෙනවා නම් ඒක බේරගන්න. ඒ වගේම අංගම් චජේ ජීවිත රක්කමාන. ඉතින් මේ අතපය කැපුවේ නැත්තම් ඔබගේ ජීවිතය නැති වෙනවා කියලා වෛද්‍යවරයෙක් කිව්වොත් ජීවිතය බේරා ගන්න අතපය උනත් කපලා දානවා. ඒ විදිහට සමහර අය අතපය බේරා ගන්න ධනේ අන්තයි. ඇතැම් අය ජීවිතය බේරා ගන්න අතපය අත්හරිනවලු. තව කෙනෙක් ඉන්නවලු අංගම් ධනම් ජීවිතම් චාබි සබ්බම් චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ. ධර්මීය සීකරණ කෙරා ධර්මීය තුල ඉන්න කෙනා ධනය අංග ජීවිත සියල්ලම අත්හරින්න සූදානම්. ඉතින් අපේ මහ බෝසතාණන් වහන්සේලා ඒ වගේ බෝසත් පාරමී පුරනකොට දාන පාරමිතා පුරනකොට ධනය අංග ජීවිත සියල්ලම අත්හරින්න පාරමී වල දිරු. ඒ අතර ඇතැම් අයත් ඉන්නවා සමහර විට ධනය වියදම් කරලා දන් දෙනවා මේ පින්වතුන් වගේ. සමහර අය තමන්ගේ වකුගඩු ඇස් ආදී මේවා දන් දෙනවා. ඒ කුසල හේතු ඇයි? ඒකේ විපාකය තමන් දන්න නිසා. අන්න ඒ වගේ විපාකය හොඳ හැටි දැනගෙන යම් කුසලයක් කරනවා නම් ඒක ප්‍රබල කුසලයක්, මහත්ඵල මානසංසවන කුසලයක්. ඒ නිසා මේ කුසල් සිත් අටේ අපි කතා කරපු කුසල් සිත් අටේ ප්‍රබල වෙන්නේ කුසලය මෙන්න මේ කියන ඥාන සම්පයුක්ත බවන්. ඒ නිසා අපි හැමෝම ධර්ම ශ්‍රවණය කිරීම කියන කුසල් සිත ඔබට උපදිනවා මේ වෙලාවේ. ඒක හැමෝටම උපදින්නේ අපි සලකාගමු මේ පළවෙනි හිත කියලා, සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත කියලා හිතමුකෝ. හැබැයි ඔය හැමගේ නුවණ එක වගේ නෑ. මේ ධර්මයේ තුල ඇතැම් අයට පුදුමාකාර විදියට අර ආත්ම දෘෂ්ටිය ගැලවිලා යනවා. තමන්ගේ මෝඩකම තේරෙන්න පටන් ගන්නවා. පණ්ඩිතන ඥානය වැඩි. සමහර අයට ඒක තේරෙන්නේ නෑ. ඒ නිසා කවදාවත් එක වගේ හිත් දෙකක් මෙතන ඉන්න දෙන්නෙකුට ඔබ එක්කෙනෙකුට ඔබ දෙන්නෙකුට ඔබ දෙන්නේ නෑ. එක සමාන සිත් දෙකක්. ඒ නිසා පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මේ ඥානය කියන එක වෙනස් වෙනවා. ඒ නිසා මෙන්න මේ කියපු ධර්මයේ වැඩි වැඩියෙන් ශ්‍රවණය කර කර ධර්මඥානය කෙනෙක්ගේ තියෙනවා නම් එයාගේ මේ හිත්වල ප්‍රබලතාවය වැඩි. ඇයි? ධම්ම කරුණු හොඳට තේරෙනවා. ආත්ම දෘෂ්ටිය ගැලවිලා යනවා. අන්න ඒ විදිහට. ඉතින් ඒ නිසා අන්නේ කියපු ඥානය කියන එක මේ සිත් තුළ විශේෂයෙන්ම වැදගත්. ඒ නිසා තමයි ඒ පිළිබඳව මම ටිකක් කතා කරේ. එතකොට ඥාන සම්පයුක්ත බව කියලා කියන්නේ ඥානය සහිත ඥානය සමග යෙදුණු සිත කියලා කියන. මේ හිත සමග එකට සිත ඥානය සමග ඥානය සිත සමග යෙදিলা කියලා. මේ පින්වතුන් මම එක සැරයක් කතා කරන්නේ සම්ප්‍රයුක්ත භාවයේ කියන එක හරියට කිරි වතුරයි වගේ මිශ්‍ර වෙලා තියෙන බව. ඒ විදිහට මේ ඥාන සම්පයුක්ත කියලා කියන්නේ හිත හා හිතේ උපදින ධර්ම සමග මේ ඥානය සම්ප්‍රයුක්ත වෙලා තියෙනවා. එතකොට මේ ඥාන සම්පයුක්ත සිත් හැමෝටම උපදින්නේ නැහැ. ඒ හිත උපදින්න හේතු හැටියට පෙන්නනවා කෙනෙක් උපදිනකොටම ඥානය සහිත සිතකින් ඉපදිලා ඉන්නවා. ඒකට කියනවා ත්‍රි හේතුක මහා විපාක සිතකින් ප්‍රතිසන්දි ලබා තිබේ. මේ ඥාන සම්පයසුත් ඇති වෙන්න හේතුව. ඊට පස්සේ සද්ධාදී ධර්මයන් මෝරා තිබේ. ඒ කියන්නේ සද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්මයන් කෙනෙකුගේ හොඳට දියුණු වෙලා තියෙනවා නම් එයාට ඥාන සම්පයුත් සිත් ඇති වෙනවා. ඒ කියන්නේ පොඩි කුසලයක් කරා සමහර විට ඔබ වන්දනාව කරනවා වෙන්න පුළුවන්. ඔබ පැන් ටිකක් පූජා කරනවා වෙන්න පුළුවන්. මුළු හිතින්ම සලකාගෙන සංඝරත්නය කියලා මුළු හිතින්ම ගුණදෙන පැහැදීමින් යුක්තව ඒ ශ්‍රද්ධාවෙන්ම කෙනෙක් සුළු කුසලයේ පවා කරනවා. අන්න එයාගේ අර සද්ධාදී ඉන්ද්‍රියන් හොඳට වැඩිලා තියෙනවා. එහෙම නැති කෙනා ඒක කරන්න එච්චර සලකාගෙන නැවි. මහා විශාල ධනයක් වියදම් කරලා සමහරු පින්කම් කරාට හැබැයි එයාගේ අර සද්ධා සති ප්‍රඥාදී ඒවල් හරියට යෙදිලා නැහැ. රටට ලෝකෙට පේන්න පින්කම් යෙදෙනවා. නමුත් ඒවා එච්චර බලවත් නැහැ. ඒ නිසා අන්න අර ඉන්ද්‍රිය ධර්මයන් කෙනෙකුගේ හොඳට මෝරලා තියෙනවා නම් එයාට මේ ඥාන සම්පයුත්ත සිත් උපදිනවා. ඒ වගේම යම් කෙනෙක් අකුසල් කෙරෙන් බොහෝ සෙයින් ඈත් වෙලා තියෙනවා, අකුසලෙන් ඈත් වෙලා තියෙනවා, නිතර නිතර කුසල ධර්මයන් තුල නම් එයා ඉන්නේ, අන්න එයාට මේ ඥාන සම්පයුත්ත සිත් උපදිනවා. ඒ වගේම හැම මොහොතෙම සිහි නුවණින් වැඩ කටයුතු කිරීම. බොහෝ විට බණ භාවනා කරන හිත ප්‍රායෝගිකව සතිපට්ඨානිය තුළ සිහිය දියුණු කරගන්න උත්සාහවත් වෙන කෙනෙකුට බොහෝ සේ කුසලයක් කරනකොට ඒක ඉහළම මට්ටමින් කරගන්න ඥාන සම්ප්‍රයුක්ත මට්ටමින්. ඉතින් අන්න ඒ විදිහට නුවණ වැඩෙන කටයුතු තමන් කරනවා නම් සිහි නුවණින් යුක්තව නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම, බණ භාවනා කිරීම, ප්‍රායෝගිකව සිහි නුවණ දියුණු කරගන්න උත්සාහවත් වීම ආදී මේවා නිතර කරන කෙනාට මෙන්න මේ ඥාන සම්පයුක්ත සිත් බොහෝ සෙයින් උපදිනවා. එතකොට ඊළඟට ඒ ඥාන සම්පයුක්ත බව කියන එක ඔබට කතා කරේ. ඊළඟ තියෙන්නේ සසංකාරික අසංකාරික බව. ඒක අපි ඔය ඉස්සලා කතා කරලා තියෙනවා. මේ කුසලයට සසංකාරික අසංකාරික කියලා කියන්නේ කෙනෙක් අනුස්සහය උස්සහයකින් තොරව තමන්ට එක පාරම ඇති වෙන සිත් කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපි ගේමු උදාහරණයක් වශයෙන් ඔබට අද පන්තිය තියෙනවා කියලා මතක් වෙනවා. ඒ පන්තිය තියෙනවා කියලා මතක් වෙනකොට තව කෙනෙකුට ඒ එකම යන්න වැඩක් හෝ කරන්න දෙයක් හෝ මොන හරි දෙයක් ජීවිතය තුළ යෙදিলা තියෙනවා. අන්න මේකත් එක්ක යා සෑහෙන හිතත් සමග ඔට්ටු වෙනවා. සමහර විට නොයන්න තීරණය කරනවා. ඊට පස්සේ තව කෙනෙක් ඔන්න තමන් එක්ක එකට පන්තියට එන කෙනෙක් කියනවා. ඇවිල්ලා යන්න නැත්ද අද යන්න හවල් විදිය වැඩි නෑ නෑ මේ ගියේ නැත්තම් අපිට ආපහු මේක අතහැරෙනවා අමාරුයි කියලා අර කෙනා උත්සාහවත් කරනවා. අන්න ඒ පාර යන්න. එහෙම නැතුව තමන්ගේ හිතෙන් තව කෙනෙකුගේ හෝ තමන්ගේ හිත හෝ උත්සාහවත් කර නොගෙන ස්වභාවයෙන්ම හිත හට ගන්නවා නම් ඒවට කියනවා මොන සිද්ද? අසංකාරික සිත්. සංකාර කියලා කියන්නේ හිතනවා, කල්පනා කරනවා, උත්සාහවත් වෙන අර්ථයට තමයි සසංකාරක කියලා කියන්නේ. එහෙම උත්සාහයකින් තොරව උපදින සිත සසංකාරක අසංකාරක. එතකොට ඔන්නේ පළවෙනි සිත සෝමනස්ස සාගත කියලා කිව්වේ අපි සතුටු සිතින්, ඥාන සම්පයුක්ත කියලා කිව්වේ නුවණින් යුක්තව, අසංකාරක කිව්වේ උත්සාහයකින් තොරව. දැන් එතන මට අර එක අතහැරුණා මේ ඥාන සම්පයුක්ත බව කියන එක. මේ මම කිව්වේ මේ කම්මස්සගතා සම්මාදිට්ඨිය ගැන විතර. එතන මම කියවනේ අරියා අනාසවා ලෝකෝත්තර මාර්ගය අංගා කියලා. ආර්ය අනාසව ලෝකෝත්තර මාර්ගයම කියපු සම්මාදිට්ඨියක් තියෙනවා කියලා. අන්න එතන දැන් අපි උදාහරණයක් වශයෙන් ඔබ මොනවාරි භාවනාවක යෙදෙනවා. අපි කියමු ධාතු කර්මස්ථානේ හෝ පිළිකුල් භාවනා වගේ කර්මස්ථානයක් කියදෙන. එතකොටත් උපදින්නේ මෙන්න මේ සිත්. මේ කාමාවචර කුසල් සිත් තමයි ඔබට මේ නිරන්තරයෙන් මේ භාවනා වාරයේ පුරාවට උපදින්නේ. වෙන සිත් ඉපදුනේ නැත්තම්. එතකොට මේ කම්මස්සගතා සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි සත්පුද්ගල භාවය නොඉක්මවා පවතින. පුද්ගල භාවයෙන් යුක්තව තමයි කරන්නේ. නමුත් මේ ලෝකෝත්තර මාර්ගය අනුව කියපු සම්මාදිට්ඨියේදී වෙනස තමයි එයා අරමුණ දකින්නේ පුද්ගල භාවය ඉක්මවා ගියපු නුවණකින්. එයා ඇහැට මිනිස්සෙක් කියලා රැවට එනකොට ඇහෙන් බලනා මිනිස්සෙක් කියලා දකිනකොට එතන ඇත්ත දකින්න උත්සාහවත් වෙනවා. මෙතන තියෙන්නේ මේ කෙස්ලොම් නියදක් හම්මස් නහරාදී පඨවි ආපෝ තේජෝ වායු රූප කොටස් ටිකක් නේද මේ? ආහාරයෙන් හටගත්තු රූප කොටස් ටිකක නේද මේ මිනිස්සයා කියලා රැවටුනේ කියලා අන්න අරමුණේ ඇත්ත බලනවා. අන්න එතකොට උපදින්නෙත් එයාට මෙන්න මේ කියපු සෝමනස්සාගත ඥාන සම්පයුක්ත කුසල්සිත. ඒක කෙනෙක් උත්සාහවත් වෙලා ඇති කරගන්නවා. එතකොට ඒකට කියනවා සසංකාරිකයි කියලා. එයාට අරමුණ ගැටෙනකොටම භාවනාව පුරුදු කරපු කෙනාට ඒ ගැටෙනකොටම එයාට තේරෙනවා. ඒකට කියනවා අසංකාරිකයි කියලා. අන්න එතකොට මේ සත්පුද්ගල භාවයේ ඉක්මවල එතන තියෙන යථාර්ථය දකින්න අරමුණු කරන්න උත්සාහවත් වෙනවා. එතනත් උපදින්නේ මේ හිත. නමුත් මේ හිත සසර යෑම පිණිස පවතින්නේ නැහැ. සසර ගෙවීම පිණිස, කර්මක්ෂය වීම පිණිස පවතින්නේ. හැබැයි අතන කර්ම සකස් වෙනවා. අකුසලේනුත් කර්ම සකස් වෙනවා, කුසලේනුත් වෙන්නේ කර්ම සකස් වෙනවා. වෙනස දෙකේම සසර යන්නේ අතන සුගතිය යනවා, මෙතන දුගතිය යනවා. එච්චරයි. ඒකේ වෙනසක් නැහැ. හැබැයි සුගතිය ගියත් ඒකත් ස්ථිර නැහැ. නැවත දුගතියට වැටෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහවත් වෙන්නේ ඒකෙන් මිදිලා ඒට එහා ගියපු සිත් උපදවා ගන්න. අන්න එතනදී තමයි අපිට කෙනෙක් බණිනකොට ශබ්ද ටිකක් ඔබේ කනට සෝත විඥානෙන් ගන්නෙ. නමුත් අපි අහවලා බැන්නා දොස් කිව්වා කියලා අරමුණු කරා. අන්න එතකොට අකුසලයක්. තව කෙනෙක් හිතනවා එතන ඉතින් මේ බැන්නේ මට මං කරපු වරදක් නිසා වෙන්න ඇති. ඒ නිසා මේකට මං තරහ ගන්න හොඳ නෑ කියලා හිතනවා. එතකොට කුසල. හැබැයි මේ දෙන්නම මට බැන්නා කියලා පුද්ගල භාවයෙන් ඇති කරගත්තේ මේකට තරහ ගන්න හොඳ නෑ කියලා ඒ සත්ත්ව පුද්ගල භාවය. එකක් කුසල් දෙකක් අකුසල්. තව කෙනෙක් හිතනවා මේ බණිනවා කියලා ලෝක සම්මුතිය සද්දයක් ඇහෙනකොට මෙතන බණිනවා හෝ බණින කෙනෙක් හෝ බැනුම් අහන කෙනෙක් නැහැ. බාහිර තියෙන්නේ නාම රූප ධර්මතාවය. සතර මහා ධාතුවෙන් නිර්මාණ වෙච්ච රූපයක් තියෙනවා. ඒ රූපේට බැසගත්තු නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නිසා මේ තමා කියලා සලකන රූපේ එතන තියෙන්නේ නාම රූප ධර්මය. බැනුම් අහන කෙනෙක් නැහැ. ශබ්දේ අරමුණු කරමින් හිතක් උපදිනවා. ඒක නොදන්නාකොට අවිද්‍යාව නිසා අපි විපරිත අදහස් ඇති කරගන්නවා. ආවලා නිින්දා කරා බැන්නා කියලා හිතෙන්ම ඇති කරගන්න විපරිත සංකල්ප ටිකක් විතර. කෙනෙක් පුද්ගලයෙක් මේ ධර්මයේ අනුව එහෙම කෙනෙක් මේ ඇතුළේවත් පිටවත් නැහැ. අන්න ඒ විදිහට කෙනෙක් අරමුණ දකින්න උත්සාහවත් වෙනවා නම් එයා ලෝකෝත්තර මාර්ගයේ අනුයය ලෝකෝත්තර මාර්ගයට ළඟා වෙන විදියට දකින්න උත්සාහවත් වෙන කෙනෙක්. අන්න ඒ අති ප්‍රබල ඊටාම ප්‍රබල සිත්. ඒ නිසා එබඳු සිත් භාවනාව තුළින් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි හැමෝම මේ භාවනාවෙන් හිස් නොවිය යුතුයි කියලා කියන්නේ. අපි හැමෝම අඩු ගානේ පැය භාගයක් පැයක්වත් දවසට භාවනාවක් කරන්න ඕනේ. මොකද ඒ තරම් මේ භාවනාව කියන එක වටිනවා. කුමක් නිසාද? අපි කරපු කුසල අකුසල කර්ම සියල්ලම ක්ෂය කරන්න පුළුවන්කම ඒ භාවනා ඥාණයට තියෙන නිසා. හොඳයි. එතකොට අපි කාමාවචර සිත් වල සිත් සියල්ලම පොදුවේ ඒ පොදු කරුණු ටික තමයි කතා කරේ. සෝමනස්ස භාවය, ඥාන සම්පයුත්ත භාවය හා සසංකාරික භාවය. එතකොට ඒකම තමයි සිත් තියෙන උපේක්ෂා සාගත භව, ඥාන විප්පයුත්ත භව, අසංකාර සසංකාරික භව කියලා වෙනසක් තියෙනවා. මම හිතන්නේ ඒවා ලොකුවට හැමෝටම ලොකු වෙනසක් නැහැ. එහෙම දීර්ඝව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එතනදී උපේක්ෂා සාගත බව කිව්වේ සතුටක් නැතුව කරන කුසල්. සමහර විට දැන් අපි මං කිව්වා වගේ මේ බණ අහනකොට කෙනෙකුට කර්ම කාරණා තේරෙන්නේ නැත්තම් පොතක් බලනකොට කරුණු තේරෙන්නේ නැත්නම් අපේක්ෂා සාගත මදහත් වේදනාව සිත් උපදින. ඒ වගේම සමහර විට කුඩා දරුවෝ අම්මලා තාත්තලා අරන් ගිහිල්ලා ඔය ස්වාමීන් වහන්සේලාට වන්දනවනවා, චෛත්‍ය වලට බෝධි වලට මල් පූජා කරනවා. ඉතින් මෙයාල කරන කොටත් මේ අන්නේ සිත් බොහෝ විට මේ උපේක්ෂා සාගත සිත් උපදිනවා. ඊට අමතරේ කුඩා දරුවන්ට ඥාන විප්‍රයුක්ත සිත් උපදිනවා. ඥානෙ නැතු අම්මගේ උපකාරයෙන් සමහර විට වන්දනවනවා. හැබැයි එයාට ඇති උනේ කුසල් සිත. නමුත් ඥානය යෙදිලා නැහැ. ඥානය යෙදිලා නැහැ. ඒ නිසා ඥාන විප්‍රයුක්තයි. එතන ඥානය යෙදෙනවා කියලා කියන්නේ ඒ කරන ක්‍රියාව තුළ එක්කෝ අරමුණේ ඇත්ත දකින්න ඕනේ, එහෙම නැත්නම් කර්මය විපාකය විශ්වාස කරන නුවණ තියෙන්න ඕනේ. ඔය දෙක යෙදුනොත් තමයි හිත ඥාන සම්පයුක්ත කියන්නේ. එහෙම නොයෙදුනොත් ඥාන විප්‍රයුක්තයි. එතකොට ඒ වගේ සිත් අපි බොහෝ විට ඇතැම් දේවල් කරනකොට උපදිනවා. ඒ වගේම සමහර අයට මුලින් ඥාන සම්පයුක්ත සිත් උපදිලා පසුව ඥාන විප්‍රයුක්ත සිත් උපදින්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි ගෙමු ඔබ මොනවා හරි දානයක් ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා දානයක් දෙනවා. මේ දෙන හැම අවස්ථාවෙම මේ සිත් උපදිනවා නෙවෙයි. ඒ අතර වෙනත් ලෝභ මූල, ද්වේෂ මූල සිත් උපදින්න පුළුවන්. හැම වෙලාවෙම මේවා උපදිනවා කියලා කියන්න බෑ. නමුත් වැඩි ප්‍රමාණයක් උපදිනවා නම් ඒ නිසා එයාට ලැබෙන ආනිසංසය වැඩි. එතකොට ඒ විදිහට කෙනෙක් සතුටක් නැතුව මැදහත් භාවයෙන් යුක්තව පිනක් කරනකොට දානයක් දෙනකොට සමහර විට සමහර අය ඉතින් සිල් ගන්න ගිහිල්ලා ඉතින් අර පොයල සිල් ගන්න තියනවා කියලා සිල් රෙදි පොරවන්න ගිහිල්ලා ඉතින් මේ බණ ටිකක් අහලා සිල් අරගෙන එනවා. ඉතින් ඒකේ ආට සිල් ගත්තා කියලා ලොකු සතුටක් නෑ. සමහර අය ඉතින් වයසට ගියපු නිසා පොයල සිල් ගන්න ඕනි කියලා සිරිතක් වශයෙන් ඉන්න කරනවා. ඉතින් එතන සතුටකුත් නෑ, සමහරට ඥානෙකුත් නෑ. අන්න ඒ වගේ ඥාන විප්‍රයුක්ත ඒ වගේම උපේක්ෂා සහගත සිත් උපදින්න පුළුවන්. ඒවා ඉතින් අපේ ජීවිතවලට සම්බන්ධ කරලා ඔබ තව තවත් තේරුම් ගන්න උත්සාහ දරන්න ඕන. එතකොට සසංකාරික අසංකාරික කියපු එකෙන් කෙනෙක් ඉතින් සිල් ගන්න, දන් දෙන්න, භාවනා කරන්න තව කෙනෙකුගේ උත්සාහයක් කරලවලා උත්සාහයෙන් අරන් යනකොට එතන සසංකාරික වෙනවා. එච්චරයි වෙනස. මේක ලොකු ගැඹුරක් නෑ. නමුත් මේ වගේ ඉතින් ප්‍රභේද තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අනිත් සියල්ලම උපදින්නේ. එතන මොල් හතර සෝමනස්ස සහගතයි. හැම වෙලාවෙම මේ සිත් හතර උපදින්නේ සතුටින් යුක්තවමයි. සමහර අයට මේ සතුට තිබුණට ඥානය නුවණ නැහැ. ඒ කරන්නේ සතුටින් තමයි. නමුත් එතන කර්මයේ විපාකය අදහන හෝ අරමුණේ ඇත්ත දකින නුවණ නැහැ. ඒක කුඩා දරුවන් හෝ ධර්මයේ නොදන්න අය ඒ වගේ සිත් උපදවා ගන්නවා. එතකොට ඒ විදිහට මුල් හතරේ ඥාන සම්පයුත්තව ඥාන විප්‍රයුත්තව උපදිනවා. සසංකාරිකව අසංකාරිකව උපදිනවා. ඊළඟට පස්වෙනි, හයවෙනි, හත්වෙනි, අටවෙනි සිත් ටික උපේක්ෂා සාගතයි. පහ, හය, හත, අට. එතකොට ඒවත් අර විදිහට මදහත් වේදනාවෙන් යුක්තව ඥාන සම්පයුක්තව ලැබෙනවා, ඥාන විප්‍රයුක්තවත් ලැබෙනවා, සසංකාරිකවත් ලැබෙනවා, අසංකාරිකවත් ලැබෙනවා. ඉතින් එතකොට මේකේ සඳහන් වෙනවා සිත් පොදුවේ ගත්තාම ඥාන සම්පයුක්ත සිත්වල ඥාන විප්‍රයුක්ත සිත්වලට වඩා ඥාන සම්පයුක්ත සිත් ප්‍රබලයි. එතකොට සාමාන්‍ය කුසල් සිතක් ගත්තොත් උපේක්ෂා සිත් වලට වඩා සෝමනස්ස සිත් ප්‍රබලයි කියලා මේ රේවකන්නේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය කුසලයක් කරනකොට එතන මේ විශේෂයක් තියෙනවා. මේ සාමාන්‍ය කුසලයක් කරනකොට කියන්නේ කෙනෙකුට මේ කුසලයක් කරනකොට ඒක සතුටින් කරන්න පුළුවන් නම් එතන ඒ කුසල් ප්‍රබල බවක් තියෙනවා. නමුත් විදර්ශනා පැත්තට වාගේ යනකොට මේ උපේක්ෂා සිත තමයි ප්‍රබල. මොකද මේ සෝමනස්ස බව කියන එක ටිකක් තියෙනවා ලෝභිත බර බවක්. නේද? ලෝභිත බර බවක් තියෙනවා. ඒ නිසා අරමුණට ඇලෙන ස්වභාවය වැඩි. සමහරු දන් දෙනකොට ඒ වගේ අර ඒකේ විපාකයට ඇලිලා එහෙම දන් දෙනවා. ඉතින් එතකොට අර විපාක ශක්තිය අඩු වෙනවා. එහෙම නැතුව කෙනෙක් නිස්සරණ අධ්‍යාසෙ නිවනම පතාගෙන දන් දෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන් දෙනකොට ඒකයි කියන්නේ නිවනම අරමුණු කරගන්න කියලා. එතන එයාට අල්ලගන්න දෙයක් නැහැ. එහෙම නැතුව තව කෙනෙක් ඒකින් මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙනවා අපේක්ෂාව, එතන යම් ප්‍රමාණයකට ලෝභය තියෙනවා. ඒ නිසා ඒ සිත දුර්වලයි. ඒ නිසා හිත දියුණු නැති අය කුසලයක් කරනකොට බොහෝ සෙයින් සෝමනස්ස සිත් බලවත් වෙනවා. නමුත් හිත දියුණු වෙච්චි, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙච්චි භාවනාදී කුසලයන් කරනකොට උපේක්ෂා සිත්වල බලවත් බවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ගත්තාම දැන් රූපාවචර අරූපාවචර ධ්‍යාන ගත්තාම ඒ වගේ උපේක්ෂා සාගත සිත්මයි ප්‍රබල වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ඒ විදිහට මේ සෝමනස්ස උපේක්ෂා සිත් පිළිබඳව පොදු කරුණු. ඊට අමතරව සසංකාරික අසංකාර සිත් වලින් අසංකාරික සිත් ප්‍රබල. ඔය ටික තමයි ඉතින් මේ කාමාවචර මහා කුසල් සිත් අටේ වෙනස. එතකොට මේකේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් විමසන්න. මේ මම හිතන්නේ තේරෙන්න ඇති හැමෝටම. එතකොට තව මේකේ මතක් කරන්න තියෙන එකක් තමයි මෙතන මම මුලින් කතා කරන්නේ ත්‍රි හේතුක දි හේතුක කියලා. එතකොට මෙතන තියෙන සිත් වලින් අපි හතරක් ඥාන සම්පයුක්ත සිත් කියලා කියනවා. එතකොට යම් සිතක ඥානය නොවන යෙදුනොත් අනිවාර්යෙන් මේ හිතේ අලෝභය අද්වේෂයත් යෙදෙනවාමයි. එතකොට ඥානය යෙදෙන සිත් සියල්ලම ත්‍රි හේතුකයි. මෙතන ඥානය කියලා කිව්වේ අමෝහය සම්මාදිට්ඨිය කියන. එතකොට අමෝහය යෙදෙන සිත් සියල්ලම ත්‍රි හේතුකයි. ඊට පස්සේ ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ඒ විප්‍රයුක්ත කියන්නේ අමෝහය නැමැති කුසල මූලය යෙදিলা නැහැ. ඒ නිසා ඒ හිත් දි හේතුකයි. දි හේතුක සිත්. එතකොට මෙතන ත්‍රි හේතුක සිත් කීයක් තියෙනවද? හතරයි. ත්‍රි හේතුක සිත් හතර. ඒක හේතුක සිත් එකක්වත් නැහැ. එහෙම යෙදෙන්නේ නැහැ මේ කුසල පැත්ත. ඔන්න ඕක තමයි ඊළඟට තියෙන වැදගත්කම අපි දැනගන්න ඒ සිත්වල. මෙතන ත්‍රි හේතුක සිත් තුන හතරක් තියෙනවා. ත්‍රි හේතුක සිත් හතරක් තියෙනවා. එතකොට මේ ත්‍රි හේතුක දි හේතුක වෙනස වෙන්නේ ඥානය යදීම හා නොයදීම කියන කාරණාව මත. එච්චරයි. දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කාම සෝබන සිත් වලින් ත්‍රි හේතුක සිත් කෙතෙක්ද කියලා. එතකොට ඔබට ලියන්න පුළුවන්. ඒක තමයි මෙතනදී බලාපොරොත්තු වෙන පුදු වැටහීම කියලා. එතකොට දැන් මෙතන ත්‍රි හේතුක දි හේතුක කියලා නෑ. නමුත් ප්‍රශ්න අහනකොට එහෙම තමයි අහන්නේ. ත්‍රි හේතුක සිත් කීයක් තියෙනවද? ත්‍රි හේතුක සිත් කොතෙක් තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒක ඔබට වැටහිලා තියෙන්න ඕනේ. හරි නේද? දැන් එහෙනම් කුසල් සිත් අට පිළිබඳව කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හොඳයි, එහෙමනම් අපි හරි නේද? ගැටලුවක් නැහැ නේ කාටවත්. ඊළඟට එක බොහොම ලේසි ඒ සිත් ටිකම තමයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන කාමාවචර විපාක සිත් අට පිළිබඳව කුසල් සිත් අට කතා කරා. මහා විපාක සිත් අට. ඒ සිත් අට අර විදිහම තමයි, වෙනසක් නැහැ ඒ සිත් අට. නමුත් මේ සිත් අටේ වෙනස තමයි අපි මේ මුලින් කතා කරපු මේ කුසල ධර්මයන්ගේ බලයේ ඒ කුසල ශක්තියෙන් ලැබෙන සිත් කොටසක් තමයි මේ විපාක සිත් කියලා කියන්නේ. එතකොට මුලින් කතා කරපු සිත් අපි උත්සාහවත් වෙලා අපගේ ප්‍රඥාව නුවණ අනුවණකම මත ඇති කරගන්න සිත්. ඉබේ ඇති වෙනවා නෙවෙයි. අපි උත්සාහයෙන් ඇති කරගන්න සිත්. අකුසල් නම් පුරුද්දට ඇති වෙනවා. නමුත් මේවා අපි උවමනාවෙන් උත්සාහ කරලා ඇති කරගන්න ඕනා තමයි අපි මුලින් කතා කරේ. ඒ විදිහට සිත් ඇති කරගත්තු කෙනාගේ සකස් වෙන කුසල කර්ම බලයෙන් අනාගතයේදී උපදින සිත් කොටසක් තියෙනවා විපාක සිත් කියලා. අන්න ඒ විපාක සිත් ටික තමයි කාමාවචර මහා විපාක සිත් කියලා කියන්නේ. එතකොට විපාක සිත් දෙකොටසක් තිබ්බා. එකක් අහේතුක විපාක සිත්, අනිත් කොටස සහේතුක විපාක සිත්. දැන් මේ කතා කරන්නේ සහේතුක විපාක සිත්. එතකොට ඔබට මේ කාමාවචර සිත් 54 කතා කරලා ප්‍රශ්නයක් ඇහුවොත් කාමාවචර සහේතුක සිත් නම් කරන්න කියලා, එතකොට ඒ සිත් ටික වෙන් කරලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද අහේතුක විපාකක් තියෙනවා, සහේතුක විපාකක් තියෙනවා. එතකොට මේ විපාක මුලින් කතා කරපු අර අහේතුක විපාක ගත්තාම ඒවත් උපදවන්නේ කර්ම බලයෙන්. එතකොට ඒ අහේතුක කුසල ගොඩේ තිබුණා අහේතුක කුසල විපාක සිත් 8ක්. මතකයේ අන්නේ අහේතුක කුසල විපාක සිත් 8 උපදින්නේ මෙන්න මේ අපි කතා කරපු කාමාවචර මහා කුසල සිත් 8 බලයේ තමයි උපදින්නේ. එතකොට යම් කෙනෙක් මේ විදිහට කාමාවචර කුසල් කරලා තියෙන කෙනාට ඉෂ්ට වූ රූප දකින්න ලැබෙනවා, ඉෂ්ට වූ සද්ද අහන්න ලැබෙනවා, ඒ වගේම ඉෂ්ට මනාප ප්‍රිය වූ ගන්ධ රසයන් ස්පර්ශයන් අරමුණු ලැබෙන්නේ මෙන්න මේ කුසල බලයෙන්. සමහර අයගේ ජීවිතේ පුරාවට එහෙම මිය යනතුරු එයාට ඉෂ්ට වූ රූපාදී අරමුණු ලැබෙනවා. හොඳ ගෙවල් දොරවල්, ප්‍රිය අම්මලා තාත්තලා, සත්පුරුෂයෝ මුණ ගැහෙනවා, ඒ වගේම ප්‍රිය වචන කතා කරන අය, කාම බීම, ඇඳුම් පැළඳුම්, ඉදුම් හිටු බොහෝම සැපසහගතව ලැබෙනවා. මේ සියල්ල ලැබෙන්නේ පින්වතුනි මෙන්න මේ මුලින් කතා කරපු කුසල් සිත් 8 බලයෙන් තමයි. එතකොට මේ විපාක සිත් 8 ප්‍රතිසන්දි වශයෙන්ත් ලැබෙනවා, ප්‍රවෘත්ති විපාක වශයෙන්ත් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක කියලා කිව්වේ මරණාසන්න මොහොතේ අන්තිම අවස්ථාවේදී මුලින් කතා කරපු මේ කුසල් සිත් 8 එකක් අවසාන මොහොතේ ඉදිරිපත් වුණොත් ඒ හිතට අනුරූපව තමයි ඔබට ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන්නේ. නේද? උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ඔබගේ ජීවිතයේ අන්තිම මොහොතේදී ඔබ මේ සෝමනස්සසගත ඥාන සම්පයුත අසංකාරික කුසල් සිතක් උපදවාගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ අහපු බණ, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමකට මොන හරි පූජා කරපු දෙයක් බොහොම නුවණින් තමන් උත්සාහයෙන් තොරව ස්වභාවයෙන්ම කරා සතුටින්. දැන් අන්නේ කුසල කර්මයක් ඔබ කරා. මරණාසන්න මොහොතේ ඔබ ලෝක සිහි වෙනවා. ඒ සිහි වෙනකොටම ඔබ ඒ කරපු කර්මය සිහි උනේ නැවත සිත් උපදවන්න ඔබේ ඒ ජීවිතයේ ඉඳ අවකාශ නැත්තම් අවසාන හිත ඔබට ඉපදුනේ. ඊට අනුතරව මේ සිතට අනුරූපව ඔබට මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝක 6 එකක මෙන්න මේ කියපු පළවෙනි විපාක සිත උපදිනවා. මොකක්ද ඒක? සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික විපාක සිත. එතකොට අර කුසලයේ සිතට අනුරූපවම උපදින නිසා තමයි විපාක පැත්තෙත් ඒ නමක සඳහන් කරලා තියෙන්නේ. ඒ කුසලයට අනුරූපව උපදින නිසා. එතකොට මේ විපාක සිතත් ත්‍රි හේතුකයි. හොඳට ඒ හිතේ විපාක සිතේ ඥාණය තියෙනවා. ඒකට කියනවා උපතින්ම නුවණ තියන අය ජාති ප්‍රඥාවයි. එතකොට ඒ උපතින්ම නුවණ ඇති අයට විතරයි මාර්ගඵල ලබන්න පුළුවන්, ධ්‍යාන උපදවා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ ඥාන සම්පයුක්ත සිත් වලින් ප්‍රතිසන්දුගත් අයට තමයි. එතකොට අන්න ඒ විදිහට මේ විපාක සිත් අර විදිහමයි. නමුත් වෙනස තියෙන්නේ මේවා අපි උත්සාහයෙන් ඇති කරගන්න දේවල් නෙවෙයි, ඉහත සඳහන් කළපු ආකාරයේ කුසල කර්ම නිසා ඒ වගේ බලයෙන් උපදින සිත් කොටසක් කියන එක ඒවට අනුරූපව ඇති වෙන. අපි දෙවන හිත ගත්තු සෝමනස්සාගත ඥාන සම්පයුක්ත සසංකාරික හිත. යම් කිසි කෙනෙක් කුසලයක් කරා, අපි කියමුකෝ සීල් රකින්න සීල් ගත්තු සීලයක්, එහෙම නැත්නම් දන් දීමක් හෝ ධර්ම ශ්‍රවණයක් තව කෙනෙකුගේ උත්සාහය නිසා එහෙම සිතක් කෙනෙක් උපදවා ගත්තා. ඒක මරණාසන්න මොහොතේ සිහි වෙනවා. හැබැයි එයා තනියම උපදවාගත්තු එකක් නෙවෙයි, තව කෙනෙක් කියපු නිසා කරපු නිසා ඒකට අනුරූපව තමයි දෙවනි සිත උපදින්නේ. හැබැයි කරනකොට ඥානය ඇතුව කරා, හැබැයි කරේ එයා තව කෙනෙක් කියපු නිසා. ඒ නිසා අර හිතට වඩා ප්‍රබල භාවයෙන් අඩුයි විපාක දෙනකොට ආනිසංස අඩු. ඒ නිසා තමයි අපි කුසලයක් අවස්ථාවක් ලැබෙනකොට ඒකට විරුද්ධ අදහස් එන්න නොදී ඒක ඒ අවස්ථාවෙම කරන්න ඕනේ. පස්සේ අපි පහු කරන්න කරන්න මේකට එක එක අදහස් ඇතුළට එනවා. එතකොට ඒ විදිහට අර මුලින් සඳහන් කරපු ආකාරයට තමයි මේ විපාක සිත් එකක් ලැබෙන්නේ. තව එකක් අපි ගත්තොත් අපි මේ උපේක්ෂා පැත්තෙන් අපි කියමුකෝ හයවෙනි සිත උපේක්ෂා සාගත ඥාන සම්පයුක්ත සසංකාරක හිත. එහෙම නැත්නම් තව එකක් ඒක උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සිතක් අසංකාරක හිත. ඒ කියන්නේ ඔබ ධර්ම ශ්‍රවණය කරනකොට මේ මොහොතේ ඔබ ඒ බණ ඇහුවා, නමුත් නුවණින් නෙවෙයි, ඔහේකින් අහගෙන හිටියා. ඒ නිසා සතුටක් තිබුණෙත් නැහැ කරුණ තේරෙච්ච නැති නිසා. අභිධර්මයේ කියන්නේ ඒ නිසා එච්චර සතුටක් තිබෙත් නැහැ. ඉතින් කරුණ තේරුණෙත් නැහැ ඥාන විප්‍රයුක්ත. හැබැයි මේ මම මේ උනන්දු කරවන නිසා තමයි ඇහුවේ. ඒ නිසා සසංකාරයක. ඒ කියන්නේ දේශකයන් වහන්සේ ආමතුරුව මේ මූණ දිහා බලානින්දින්ද මේක ටිකක් අහන්න ඕනේ වෙන යොමු කරන්නත් බැහැනේ කියලා ඒ විදිහට මේ තව උපකාරයක් නිසා තමයි උපදවාගත්තේ. එතකොට අන්න ඒකේ ඥානයේදීලා නැහැ, උපේක්ෂා සහගතයි උත්සාහයකින් ඇති කරග. ඉතින් දුර්වල හිත. ඒකට අනුරූපව තමයි උපදින්නේ මෙන්න මේ කියපු හත්වෙනි හිත. උපේක්ෂා සහගත ඥාන නැ මේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිත. අසංකාරික හිත. අන්න ඒ විදිහට අර සිත් වලට අනුරූපව ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ ගෙදර ගිහිල්ලා ටිකක් මේක ටිකක් ගලප ගලප තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට මේකේ කිය යුතු තව විශේෂ කාරණාවක් තියෙනවා. ඒක අපේ ජීවිතයට බලපාන එකක්. මේ හේතු සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ හේතු යෙදিলা කුසල් කරනකොට ත්‍රි හේතුක සිත් දි හේතුක සිත් කියලා අපි කොටස් දෙකක් ගැන කතා කරන්නේ. අන්නේ සිත් දෙකේ ත්‍රි හේතුක පැත්තේ තියෙනවා කොටස් දෙකක්. ත්‍රි හේතුක උත්කෘෂ්ට ත්‍රි හේතුක ඕමක දිහේතුක පැත්තේ තියෙනවා දිහේතුක උත්කුෂ්ට හා දිහේතුක ඕමක කියලා මේ හේතු ටික නැවත කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඔක්කොම හතරක් වෙනවා දිහේතුක තිහේතුක වශයෙන්. එතකොට මේ ත්‍රිහේතුක උත්කුෂ්ට කුසලයක් කියලා කියන්නේ ඉතාමත් සතුටින් ප්‍රබල ඥානයකින් යුක්තව යාට අවස්ථාව ආපු ගමන් ඒ සැනින්ම යා කරනවා. ඒකේ කිසිම පස්සට ඇදීමක් නැහැ. නැවත දෙපාරක් හිතුවේ නැහැ. අවස්ථාව ලද ගමන්ම කරා පස්සේ වෙන එක ගැන යා බැලුවේ නැහැ. අන්න එතකොට ප්‍රබල ඥානයක් ඇතිලා ඇතිවන සිතක්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, ඔබට කෙනෙක් බණිනකොට තමන් ඒ පිළිබඳව ලොකු නුවණකින් ඉන්නවා, ඒ අරමුණේ කිසිම විටක තමන්ට ද්වේෂ සිතක් ඇති නොවේවා කියලා ප්‍රබල හිතකින් ඉන්නවා. සමහර කෙනෙක් දිගින් දිගට බයින්න බයින්න සමහර විට අන්තර ප්‍රබලභාවය නැති වෙලා ඇතුළතින් ටික ටික දේශයේ උපදින්න පුළුවන්කම තියෙනවා. මොකද සමහර විට හිතනවා මේ ඉවසන්න මේ මිනිස්සයා බණිනවනේ කියලා, ටිකක් බණින්න ඕනේ කියලා හරි හිතෙන. එතකොටම අන්න ඥාණය ගැලවිලා යනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ විනාශ කරත් තමන්ගේ හිත කෙලසා ගන්නවා නම් එයා ධර්මයේ තුල ඉන්න කෙනෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න ඒ නිසා මේ ප්‍රබල ඥානයකින් යුක්තව උපද්දවා ගන්න සිත් ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ, කුසලයක් කරනකොට ඒක සකසා හොඳින් ඒ ගුණ දැනගෙන විපාක දැනගෙන පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඉතාමත් උසස් අයුරින් කරන්න අපි කල්පනා කරගන්න ඕනේ. නිකන් ඔහෙ කරන්න ගියොත් ඒකේ විපාකය අපටමයි එන්නේ. ඉතින් ඒ නිසා සමහර අය සුළු දේ පවා කරලා උදාර කුසල් ඇති කරගන්නවා. සමහර අය බොහෝ දේ කරත් සුළු විපාක තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක ඇයි ඒ කුසල් කරලා නොපුරුදු බව, ඥානය නැතිකම. සමහර විට කුසලයක් කරාට ඒක ඇත්තට සලකන්නේ නැහැ. තව කෙනෙක් පිනක් කරලා ඒක පින අනුමෝදන් කරනවා. නමුත් එයා ඒක සකසා අනුමෝදන් වෙන්නේ නැහැ. සමහර නොනැති අය ඉන්නවා පින කරපු කෙනාට වැඩි උසස් ලෙස පින අනුමෝදන් වෙනවා. එයා හොඳට ඥානය තියෙන කෙනෙක්. අන්න ඒ වගේ මේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨභාවය කියන එක අපේ ජීවිතයට ඉතාමත් වැදගත්. ඒ නිසා අපි නිතර පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල් කරන්න. ඒ නිසා සමහර විට අපේ මේ මෝඩකම නිසා අර මෝඩ අය හමු වෙනකොට ප්‍රතිග්‍රහක අයගේ අගුණ දකින්නකොට එහෙම තමන්ගේ ඥානෙ දුර්වල කරගන්න. අන්න ඒ නිසා හැම වෙලාවෙම සංඝයා අරමුණු කරගෙන කුසල් කරනකොට එයාගේ හිත දුර්වල වෙන්නේ නැහැ. පුද්ගල භාවයෙන් කුසල් කරාම තමයි ඒ පුද්ගලයාගේ තියෙන සීලේ හෝ ගුණේ අඩු වැඩි වීම අනුව පුතග්ජනායගේ හිත දුර්වල වෙනවා. ඒ නිසා මේ ඥාන සංපයුක්ත උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසලයකින් විපාක දෙනකොට එයාට ත්‍රි හේතුක විපාකයක්මයි ගෙනැත්තේ. හැබැයි කෙනෙක් ත්‍රි හේතුක කුසලයක් කරනවා එයාගේ ඥානය දුර්වලයි. ඒ කියන්නේ ත්‍රි හේතුක ඕමක කුසලය. ඕමක කුසලය. ඒකින් ප්‍රතිසන්දි දෙනකොට එයාට දෙන්නේ ත්‍රි හේතුක විපාකය. අන්න ඒක තමයි එතන තියෙන වෙනස දැනගත යුතු එක. ඒ කියන්නේ ත්‍රි හේතුක, ඒ කියන්නේ දුර්වල ඥානයකින් කුසලයක් කරනවා. හැබැයි ඥානෙ තිබුණා ත්‍රි හේතුකයි. නමුත් දුර්වලයි. ඒක හොඳට සකසා නෙවෙයි කරේ. ඒ නිසා මරණාසන්න මොහොතේ ඒක සිහිුණොත් එයාට ඥානය දුර්වල නිසා ප්‍රතිසන්දිය ත්‍රි හේතුක කරන්න බැහැ. එතකොට ඇති වෙන්නේ ත්‍රි හේතුක කුසලය. එතකොට ත්‍රි හේතුක කුසලයකින් උප්පත්ති ලැබෙනකොට සමහර විට එයාගේ ජීවිතයේ සමහර විට උපදි සම්පත්තිය විකෘති වෙලා ඒ විදිහට තමයි උපදින්නේ. සමහර විට එයාට විපාක වශයෙන් භවෝග සම්පත් නැහැ. අසරණ දුකී දුප්පත් තැන්වල තමයි උපදවන්නේ. දුකසේ තමයි ආහාර පාන හොයාගන්නේ. ආහාර පාන ලැබෙනවා, ඒත් උසස් ආහාර පාන ලැබෙන්නේ නැහැ. දුක්කසේ ජීවිකාවෘතිය කරන්නේ. අන්න ඒ තමයි දුර්වල කුසලයකින් විපාක ගෙනත්ෙන උට. ඊළඟට දිහේතුක කුසල. ඒකෙත් තියෙනවා දිහේතුක උත්කෘෂ්ඨ දිහේතුක ඕමක කියලා. එතකොට යම් කිසි කෙනෙක් ඥානය නැති වුණත් බොහෝම සතුටින් කුසල් කරනවා. හැබැයි එයා මේ කර්මයේ විපාකය පිළිබඳව එහෙම හිතක් එයාගේ නැහැ. නමුත් ඒ කරන දේ සතුටින් කරනවා. ඒ වගේම එයා කරේ තව කෙනෙක්ගේ උත්සාහයෙන් නෙවෙයි. තමන්ටම හිතිලා කරේ. අසංකාරිකයි. ඒ නිසා ඒකට කියනවා දිහේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. එතකොට දිහේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරලා ඒක මරණාසන්න මොහොතේ සිහි වුණොත් එහාට දිහේතුකම විපාකයක් ලැබෙනවා. ඊළඟට ඇතැම් කෙනෙක් දිහ ඥානයේ යෙදිලා නැහැ. දිහේතුක කුසලයක් සතුටු සිතින් හෝ උපේක්ෂා සිතින් සසංකාරික හෝ අසංකාරික භවෙන් එයා කරන්නේ දුර්වලයි ඒකම. ඒ නිසා ඒක ද්විහේතුක ඕමක දුර්වල කුසලයක්. ඒකින් විපාක දෙන්නේ කාම සුගතියේ අහේතුක උප්පත්තියක් තමයි ගෙනෙන්නේ. අන්න ඒ නිසා අපි කුසල් කරනකොට ඔහි නොසලකා කිරීම තුල අර මේ විදිහේ ඒ කියන්නේ මේ ත්‍රිහේතුක ඕමක කුසල් උපදින්න පුළුවන්. බැරි වෙලාවත් ඒක සියුමුත් එයාට අහේතුක උප්පත්තියක් උපදින්න. මොනවාද අහේතුක උප්පත්තිය? කොහොමද අපි තෝරාගන්නේ අහේතුක උප්පත්තිය? ආව ජාති අන්ධ ජාති බීරි ඒ වගේම තව ඉතින් පොර වෙලා අතපය හරියට පිහිටන්නේ නැතුව විකාර වෙලා උපදින්නේ. ඒ වගේම හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඒ වගේම ඊටාම දිලිනුව දුප්පත් තැන් වල තමයි උපදින්නේ. ඒ විදිහට මේ අහේතු සුගති අහේතුක හැටියට උපදිනවා. මේ හිත දිහේතුක කොමක සිතකින් ප්‍රතිසන්දි දෙන්නේ අර අහේතුක සම්තිරණ සිතින්. කුසල විපාක හේතුක සම්තිරණ සිතක් ගැන අපි කතා කරා. ඒකෙන් තමයි ප්‍රතිසන්දි විපාක සකස් කරලා දෙන්නේ. අන්න එතකොට ඒකේ වැදගත් එතන අපේ ජීවිතයට ගලප ගන්න ඕනේ කුසලයක් කරනකොට උසස් ලෙස කරන්න. එහෙම නැති වුණොත් විපාකයත් ඒ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ කාමාවචර මහා ක්‍රියාසිත අට පිළිබඳව. කාමාවචර ක්‍රියාසිත අට පිළිබඳව ඒ සිත් අටත් ඔබ බැලුවාම තේරෙනවා මුලින් කතා කරන සිත් අටමයි තියෙන්නේ. සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන විප්පයුත්ත අසංකාරික සසංකාරික කියලා අර සිත් අටමයි. එතකොට මේ සිත් සුත් ත්‍රි හේතුක දි හේතුක වශයෙන් තියෙනවා. හැබැයි මේ සිත් ක්‍රියාසිත් අපි ඉස්සරලා කතා කරා ක්‍රියාසිත කියන්නේ මොනවද කියලා. කුසලොත් නොවන අකුසලොත් නොවන ක්‍රියා මාත්‍රයක් පමණක් සිද්ධ කරන සිත් ක්‍රියාසිත ඇති. එතකොට මුලින් කතා කරපු අහේතුක ක්‍රියාසිත දෙකක් පුතක් ජනයන්ගත් උපදිනවා. හැබැයි මේ සහේතුක ක්‍රියාසිත මේවා උපදින කාටද? රහතන් වහන්සේලාට පමණමයි. අනාගාමී හෝ සෝවාන් සකදාගාමි පුතක්ජන කිසිවෙකුට මේකදු සිතක් උපදින්නේ නෑ. මේ ඔබදින්නේ කෙලෙස් සහමුලින්ම දුරු කරපු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පමණයි මේ සිත් උපදින්නේ. එතකොට මේ සිත් රහතන් වහන්සේලාට උපදින්න හේතුව තමයි උන්වහන්සේලා සියලු කුසල අකුසලයන් සම්පූර්ණයෙන්ම හේතු ගාතයෙන්ම නසලා තියෙන්නේ. නම් එදිනදා ජීවිතයේදී ඔබට රහතන් වහන්සේ නම හඳුනාගන්න බෑ. පින්නපාතේ යනවා, බණ කියනවා, සිවුරු පොරවනවා, සිවුරු හෝදනවා, පිළිවෙත් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, මේ අනිත් අය කරනවා වගේම කටයුතු කරනවා. රහතන් වහන්සේ නමක් නුවණින් හැර ක්‍රියාවන්ගෙන් හඳුනාගන්න බෑ. එතකොට මේ රහතන් වහන්සේ සිදු කරන හැම ක්‍රියාවකටම සිත් උපදවනවා. දැන් පොතක් ජන අය යම් යම් දෙයක් කරනවා නම් ගමනක් බිමනක් යනකොට කෑම බීම කනකොට රැකී රක්ෂා ආදී මේ කටයුතු කරනකොට කය සොලවලා වචන මිඩංගු කරලා යම් දෙයක් කරනවා නම් පුතග්ඥායට උපදින්නේ එක්කෝ කුසල් සිත් එහෙම නැත්නම් අකුසල් සිත්. ඔය දෙකෙන් තොරව උපදින්නේ නැහැ. ඔබ මේ අත එසවීම කියීම කරනවා නම් ඒ අපට උපදින්නේ එක්කෝ කුසල් එහෙම නැත්නම් අකුසල්. රහතන් වහන්සේත් මේ අත එසවීම කරනවා. ඒක සිද්ධ කරන්නේ මෙන්න මේ ක්‍රියා සිත්. එනිසා රහතන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරනකොට ඒ වගේම දැන් රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා. රහතන් වහන්සේලා ඇතැම් අයට බණ කියලා තියෙනවා. අන්න එතකොට මේ ධර්ම කරුණු තේරෙනකොට උන්වහන්සේලාගේ හිත් සෝමනස්ස සාගතයි. මේ සතුටින් කරන්නේ මේ ඥානය ඇතුළු කරනවා. ඥාන සම්පයුක්ත කරනවා. සමහර විට ඒක අසංකාරිකව තම උත්සාහයෙන් තොරව කරනවා. ඉතින් මේ ඒ විදිහට ඉතින් මේ දිනක් බුදුරජාණන් වහන්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මුණ ගැහුණන් පස්සේ සම්මම් හම්බුණන් පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉතින් එහෙම ධර්ම දේශනා කරන්න යන්නේ නැහැ. දුතාංග ධාරය හුදකලා වණී තමයි වැඩේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරා කාශ්‍යප ඔබ භික්ෂූන්ට බණ කියන්න සබ්‍රහ්මචාරින් වහන්සේලාට අනුග්‍රහ කරන්න කියලා. නමුත් උන්වහන්සේ කියනවා ස්වාමීනි භික්ෂූන් මේ කල බොහෝම කෙලෙස් සහිතයි. එහෙම කරන්න මට හිතෙන්නේ නැහැ. දුර්වචයි කීකරු නැහැ කියලා. ඉතින් අන්න ඒ අවස්ථාවල උන්වහන්සේලාට ඒවා කෙරේ ටිකක් අකමැති බව උපදිනවා. ඒක දේශේ නෙවෙයි. නමුත් තව කෙනෙක් උත්සාහවත් කරවල කරලා උපදවා ගන්නවා. ඒ විදිහට සසංකාරික අසංකාරී රහතන් වහන්සේලාට උපදිනවා. ඥාන විපයුක්ත සිත් සසර පුරුදු නිසා උපදින්න පුළුවන්. කොහොමද? ඇතැම් රහතන් වහන්සේලා අර කිව්වේ මේ වඳුරු යෝනියේ ඉපදිච්චි දීර්ඝ කාලයක් ඉපදිච්ච ස්වාමීන් වහන්සේ නමක් අර වලවල් උඩින් එහෙම පැන පැන ගියා කියලා කියන්නේ නේද? අන්න සමහර ස්වාමීන් වහන්සේ නමක් මේ දානේ වළඳලා වමාරලා ආපහු ආහාරයට ගන්නවලු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුව ආත්ම 500ක් එක දිගට ගව යෝනියේ ඉපදිච්ච කෙනෙක් කියලා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේ නමක් අර වසලවාදී කතා කරේ. අන්න ඒ වගේ තරහකින් අමනාපයකින් නෙවෙයි පුරුද්දට වගේ කර. අන්න ඒ බඳු අයට ඥාන විප්‍රයුක්ත සිත් රහතන් වහන්සේලාට උපදෙව. ඒ විදිහට ඥාන සම්පයුක්තව ඥාන විප්‍රයුක්තව සිත් උපදින්න පුළුවන්. අපි ඊළඟ සැරේ තව ටිකක් අපි මේ කාමාවචර ක්‍රියා සිත් පිළිබඳව තව චුට්ටක් මම කතා කරන්නම්. දැනට මේ සිත් විශේෂ තියෙන උච්චරයි. මේකෙත් ත්‍රි හේතුක දි හේතුක බව තියෙනවා. ඥාන විප්‍රයුක්ත සිත් දි හේතුකයි, ඥාන සම්පයුක්ත සිත් ත්‍රි හේතුකයි. එතකොට මේවා කුසල් හෝ අකුසල් වශයෙන් උපදින දේවල් නෙවෙයි. මේවා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා බණ කියනකොට පිණ්ඩපාත ආදී කටයුතු කරනකොට උපදවන සිත්. එච්චරයි මේකේ වෙනස. මේ වගේ විපාක ඉපදීමේ ශක්තියක් හෝ මේ වගේ කර්ම ශක්තියක් හෝ නැහැ. එතකොට ඒකේ අපිට තව චුට්ටක් ඒ සිත් උපදින හැටි පිළිබඳව හා ක්‍රියා සිත් පිළිබඳව තව ටිකක් මම ඊළඟ වාරයේදී ආපහු සිහිපත් කිරීම වශයෙන් කතා කරන්න. දැනට මෙතෙක් කරපු දේවල් තුල මොන හරි ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. නැත්තම් අපේ සාකච්ඡාව අවසන් කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා ගෝමාරු කර ගැනීම, ධර්මයේ රස කර ගැනීම, මෙතන දිලම්පස බුද්ධ පූජා පැවැත්වීම ජනිත වූ කුසලයක්. ඒ වගේම අපිට මේ අද විශේෂයෙන් මේ පසුගිය දවස්වල කරපු දේශනා CD වශයෙන් ගහලා මේ පින්වතුන්ව බෙදලා ධර්ම දානයක් සකස් කරලා දුන්නා. ඒ වගේම ඉගෙන ගැනීමේ පහසුව සඳහා අත්පත්‍රිකා ටිකක් සකස් කරලා මේ අපේ හාරිස සිරිවර්ධන මහත්තයා තනියම සෑහෙන මහන්සි වෙලා මට මතක් කරලා තිබුණා දින 12ක් තිස්සේ රෑ 12 වෙනකම් තනියම මේවා උත්සාහවත් වෙලා තමයි ওই ටික තනියම සකස් කරලා තියෙන්නේ මේ පින්වතුන්ට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඒ නිසා ඒකෙන් මේ මහන්සි වෙලා කරපු කුසලයෙන් ඔබ ඒක අපතේ යවන්න නැතුව ප්‍රයෝජනයක් ගන්න. ඒ දීලා තියෙන සීඩී අහන්න බැරි නම් ඒක අහන්න පුළුවන් ආකාරයන් පිළිබඳව ඒකේ සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒවා අහලා තව කෙනෙකුට ධර්ම දානය වශයෙන් ඕනනම් අහන්න කෙනෙකුට දෙන්න. ඉතින් ඒ නිසා ඒ උදාාර ධර්ම දානයේ කුසලය මේ මොහොතේ ගිලන්පස වන්දනාමාන කිරීමෙන් පන්සිල් ගැනීමෙන් ධර්ම දේශනා කිරීමෙන් අත් වූ සියලු කුසලයෝත් ඔබ සුරකින අල්පේ සාකේ මහේ සාකේ සම්මා දිට්ඨික දිවරාජ මණ්ඩලයේ අනුමෝදන් වේවා. දිවේ සුබ වර්ධනේ කරගෙන සම්බුද්ධ ශාසනයත් අප සැම සුරක දෙවියන්ද නිවනින් සැනසෙත්වා කියලා සාදුකම්. ඒ වගේම මියගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. දුක් ස්ථානයේ නැත්තම් දුකින් මිදේවා. සැපවත් ඥාතීන්ද නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් මූලික වෙලා අපිට අවවාදන ශාසනා දීලා මේක ඔබට මේ විදිහට කරගෙන යන්න අපිට උදව් උපකාර කරපු ගංගොඩවිල මුදිත මනෝ ස්වාමීන් වහන්සේටත් සහභාගී වෙච්ච හැම දෙනාටම මේ පින්වතුන්ටත් සියලු දෙනාටම මේ උතුම් කුසල බලයෙන් ධර්මඥානෙ දියුණු කරගෙන සත්පුරුෂෝ කල්යාණ මිත්‍රයෝ මුණගැහිලා සුවසේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ උදාර පින් උතුම් පාරමිතාවක් වේවා. නිවන් පිණිසම වේවා කියලා සාදු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සුඛං.